ස්වභාවික සංසිද්ධියක්. නමුත් අපි සක්මන් කරනකොට ඒක මනස විසින් අපිව යොමු කරන ක්‍රියාවක්. එතකොට මෙතන සිතයි කයයි දෙකක් තියෙනවා කියන අදහස වගේ අදහසකුත් ආවා. හරි, තැංගලා බලන් ඉන්නකොට ඒක තේරුම්කොට ඒක කයේ සිදුවෙන ක්‍රියාවක්. නමුත් දැන් අපි සක්මන් කරනකොට අපේ මනස යෙදුවේ නැත්නම් මේ සක්මන් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතන එහෙමනම් සිතයි කයයි දෙකක් අපිට වෙන් කරගන්න පුළුවන් කියන
ඔය එක එක දේවල් දකින්න පුළුවන් එකයි. දැන් ටිකක් වෙලා සක්මන් කරනකොට හොඳට තමන්ගේ අවධානය යොමු වෙනකොට දැනෙන එක දෙයක් තමයි මේ ශරීරයට ඉබේ විදිහින් නැබෑ.
සිත තමයි යවන්නේ.
උත්සාහයක් කරන් කකුල උස්සලා ගෙහින් පිනවන මේ ගතිය දැනෙන. ඒක
ක්‍රියාවලියක් නෙවෙයි, කකුලේ සිදුවන සෑම ක්‍රියාවලියක්ම සිත විසින් තමයි යොමු කරවන්නේ. නියව කරා. ඒක ඉබේ සිදුවන දෙයක් නෙවෙයි. තන ආස්වාස් ප්‍රාස්වාසයේ ඒක ආස්වාස් ප්‍රාස්වාසයටයි බේසු වෙන දෙයක්. ඒක සිතක සම්බන්ධයක්
නෑ. මේකට ඒ ආනාපානසතියේ හුස්ම බේසු වෙනවා කියන්නේ. මම හිතන හැටි ඒක.
හිත තියෙනවා. හිත තිබුණාට හිතල ගන්න එකක් නෙමෙයි.
එහෙනම් ප්‍රශ්නේ.
ඉතින් හිතල ගන්න දෙයක් නෙමෙයි ආස්වාස් ප්‍රාස්වාසය.
හිතක් තියෙනවා, කයක් තියෙනවා.
සිතයි
කය
දෙකක්
තියෙනවා. දැනට ගැටලුවක් නැහැ. සායි මූලික මට්ටම හිත තියනා කියලාත් දන්නවා, කය තියනා කියලාත් දන්නවා.
ඊළඟට නාම රූප වෙන්කිරීමක් වගේ එතන කල්පනා
කරේ වගේ දෙයක්. ආ, නාම රූප කියනකොට නම් ටිකක් ඉතින් අපි ධර්මයට අනුව බලන්න වෙනවා. දැන් සමහර වෙලාවට හිතෙනවා මේ රූපේ කියන්නේ ශරීරය, නාමය කියන්නේ හිත කියලා. ඒක මූලික මට්ටමේ දෙකීමක් විතරයි. ඒක තමයි තියෙන ධර්මයේ කණුව බලන්න වෙනවා. නාමයක්වත් රූපේ මොකද්ද පුත්‍රජානන් වහන්සේ කත්ත නාමය කියලා දේශනා කළේ, රූපේ කියලා දේශනා කළේ. නාමයේ රූපේ නම් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දන්නවා. රූපේ කියන්නේ මොකද්ද?
සතරමා ධාතුන්ගේ පිටිච්චියක්.
ඔව්, ඒක තාහපු දෙයක් නේ. නිකන් අපිට රූපේ කියලා හිතන්නේ මොනවාද?
අවුට පෙන්නුවා.
තේන දේවල් ඔක්කොම රූප.
ඇහෙන දේවල් ඔක්කොම රූප.
ඇහෙන දේවල් වලින් දැනගන්නේ රූප ගැන. නේද?
මාසෙන් දැනගන්නේ රූප.
හොඳ සුවඳෙන්, රසෙන්, ස්පර්ශ වලින් දැනගන්නේ රූප ගැන. ඒ කියන්නේ මේ ලෝකෙට අයිති දේවල්. යම් කිසි දෙයක් ලෝකෙට අයිතිද ඒක
රූප.
රූප වලින් තමයි ලෝකය හැදිලා තියෙන්නේ. නේද? අපි දන්න ලෝකය, දැනට පිළිගන්න ලෝකය කියන්නේ රූපවල එකතුවක් නේද? රූප කියන්නේ අපි දැනගත්තු මොනවා හරි. නේද? දැනගත්තු කියන්නේ දැනගන්න පුළුවන් ආයතන හරහා. ඇහෙන දැකලා, කනෙන් අහලා, ගඳ සුවඳෙන්, දිවෙන් රස බලලා, ස්පර්ශ. ඕවන් ද දැනගන්න දේවල්. නේද? ගොඩක් එනවා ඉතින්. ප්‍රමනාදාත කියනවා, පංච උපාදානස්කන්ධ කියනවා. ඈ?
ආයතන වලට ගෝචර වෙන දේ රූප.
ඔව්. අපි දැන් එක සූත්‍රයක ඒක පැහැදිලිව විස්තර කරනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන පහ රූප. ඔවට අරමුණ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්. ඒක බාහිර. ඇහැ කන නාසය දිව ශරීරය අභ්‍යන්තර. අභ්‍යන්තර. එක කාබ්ධ්‍යන්තර රූපයි බාහිර රූපයි. ඒක ගැටලුවක් නැහැ නේද? ඒක සාමාන්‍යයෙන් ලෝකෙ මට්ටමට ඕන කෙනෙකුට තේරෙනවා. මේවට තමයි අපි රූප කියන්නේ කියලා. නේද? ඕක දැනගන්න මහ ලොකු ධර්මයක් අවශ්‍ය නැහැ. අපි රූප කියලා හිතන්නේ ඕවයි. ඒකට ඕවා ටිකේ එකතුවට තමයි අපි ලෝකෙ කියන්නේ. ඒක
හරියද?
හරි. දැනට අපි පිළිගන්න ලෝකෙ ඔව්. ඒක තමයි බුදුහාමුදුරුව ටිකක් අමුතු දෙයක් දේශනා කළා. ලෝකයේ තියෙන්නේ ඔය එළිය නෙමෙයි. තමන් තුලයි.
තමන් තුලින් දකින්න ලෝකේ.
ඔව්. මේ ගඹයක් පමණ වූ ශරීරය තුලින් ලෝකේ දකින්න කියලා. දැන් නිවන් අවබෝධ කරන්න නම් ලෝකයේ කෙලවර දකින්න ඕන කියලා. රෝහිතස්ස සූත්‍රයේදී ඒක කියනවා. හැබැයි බාහිරින් හොයාගෙන ගිහින් නම් කවදාවත් ලෝකයේ කෙලවර දකින්න
බෑ.
බෑ. ලෝකයේ දකින්න කිව්වම මේ බඹයක් පමණ වූ ශරීරය තුන.
නිවන දකින්න කිව්වේ
ශරීරය තුන. නිවන දකින්න බෑ. ඒක මොකද දකින්න කොට නිවන අවබෝධ වෙයි. මේ නිවනට මාර්ගය වෙන්නේ ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? අන්න ඕක දැනගන්න ඕනේ කියලා. ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ආයි කියනවා ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? අන්න ඕක ගැන අවබෝධයක් එන කෙනාට එනවා සම්මාදිට්ඨිය. එතන ලෝකෙන් ඈතර වෙන සම්මාදිට්ඨිය. දිරියොත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය එන ඉදි කීපයක් කියලා තියෙනවා. ඒක එකක්. අපි මූලිකව දන්නවා චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් සම්මාදිට්ඨිය එනවා කියලා නේද? දුක, දුක්ඛ සමුදය, නිරෝධය, මාර්ගය ගැන අවබෝධයෙන් කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒකම තව දේශනාවක රෝහිතස්ස දේශනාවෙම තියෙනවා. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා දකින එකන සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඔක තව තැනක තියෙනවා රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා දැකීමනු සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ රූපය කියන තැන තියෙනවා ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඉති රූපං අත්තංගම. නේද? මොන සූත්‍රයද තියෙන්නේ ඒක? තකනේ ඉතින් ඔයගොල්ලන්ට ඒක දුන්නාට වැඩන්නේ ඈ අනි කොලයක් දුන්නේ බලන්න කියලා. අනිච්ච සංඥා සූත්‍රය. අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? මහණෙනි මේ ඔය තියෙන මේවා ගෙවලා දාන්නේ කවර ආකාරයකින් වඩන ලද අනිත්‍ය සංඥාව තුලින්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලන්න කියනවා. අනිච්ච සංඥාව වඩන්න කියනවා. ඈ? ඒ කියන්නේ රූපේ අනිච්ච සංඥාව වඩන්න, වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න, සංඥාවේ අනිච්ච සංඥාව වඩන්න, සංඛාරයේ අනිච්ච සංඥාව වඩන්න, විඥානයේ අනිච්ච සංඥාව වඩන්න. හරි? එතකොට සෑම කාම රාගයක්ම ගෙවා දමනුමේ, සෑම රූප රාගයක්ම, සෑම භව රාගයක්ම, සෑම අවිද්‍යාවක්ම, සෑම අස්මිමානයක්ම ගෙවිලා යනවලු අනිච්ච සංඥාව වඩනකොට. ඊළඟට කියනවා එහෙම වෙන්නේ කවර ආකාරයෙන් වඩන ලද අනිත්‍ය සංඥාව තුලින්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ අහන. කවර ආකාරයෙන් වඩන ලද අනිත්‍ය සංඥාවෙන්ද මේ වගේ වෙන්නේ? ඊළඟට උත්තරය දෙනවා. යමෙක් රූපය නම් මේය, මේ රූපයේ හට ගැනීමය, මේ රූපයේ අස්තංගමය. අස්තංගමය කියන්නේ ওই නිරෝධයට සමාන තේරුමක්. නොපිහිටන බව. සමුදේ තියෙද්දි පිහිටනවා, සමුදේ නැත්තම් පිහිටන්නේ නිරූපය අස්තංගම. රූපය මේකයි, මේ රූපේ හට ගැනීමයි, ඒ කියන්නේ සමුදේයි. මේ රූපේ අස්තංගමයි. යනුවෙන් අනිච්ච සංඥාව වඩයිද? අන්න එයාගේ මේවා ප්‍රහාණය වෙනවා. කාමරාග, භවරාග, රූපරාග, අවිද්‍යාව, අස්මිමානය ඕවා ප්‍රහාණය වෙනවා කියන මේ ආකාරයෙන් වඩන අනිච්ච සංඥාව. තේරුම් ගන්න ඕන රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා මොකද්ද කරන්න පුරුදු වෙලා තිබුණේ? මේ රූපය වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා නේද? දැන් ඇහි අනිත්‍ය වඩනවා කියලා මොකද කරන්නේ? මේ ඇහැ වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා, ඔය පෙනීම අඩු වෙලා යනවා අඩු වෙලා යනවා. ඒක කොහෙන් අහපු එකක්ද දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම අනිත්‍ය සංඥා සූත්‍රය. රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියලා අහලා මම විස්තර කරනවා. රූපය නම් මේකයි. මේ නිසයි රූපේ හටගන්නේ. මේකයි රූපේ හටගන්නේ. මේකයි රූපේ අස්තංගම. ඔන්න ඔහම යනුෙන් අනිත්‍ය සංඥාව වඩයිද? එයාගේ කාමරාග ගෙවෙනවා, රූපරාග ගෙවෙනවා, බහරාග ගෙවෙනවා, විද්‍යාව ගෙවෙනවා, අස්මිමානය ගෙවෙනවා කියලා කියනවා. ඔව් රූපෙට විතරක් නෙමෙයි, ඉතින් පහටම කියනවා. වේදනාව නම් මේය, මේ වේදනාවේ හට ගැනීමය, මේ වේදනාවේ අස්සංගමය. අන්නේ විදිහට වේදනාව යනිච්ච සංඥාව වලට. ඊළඟට සංඥාව නම් මේ සංඥාවේ හට ගැනීම, මේ සංඥාවේ අස්තංගම. ඒ විදිහට සංඥාව යනිච්ච සංඥාව වලට. සංස්කාර නම් මේ සංස්කාරවල හට ගැනීම, මේ සංස්කාරවල අස්තංගම. ඊළඟට විඥාණය නම් මේ විඥානයේ හට ගැනීම, මේ විඥානයේ අස්තංගම. යනුවෙන් අනිත්‍ය සංඥාව වඩයිද බහුල වශයෙන් පුරුදු කරයිද ඒ හේතුව තුලින් ඔහු සෑම කාම රාගයක්ම සෑම රූප රාගයක්ම සෑම භව රාගයක්ම සෑම අවිද්‍යාවක්ම සෑම අස්මිමානයක්ම ගිවා දමයි මුලින්ම උදුරා දමයි. මතකයි ඒ අනිත්‍ය සංඥා සූත්‍රයේ සංයුක්ත නිකායේ තියෙන සම්පූර්ණ කියන ඡේදය. දහමට අනුව තේරුම් ගන්න ඕන අනිත්‍ය සංඥාව. දැන් උතනක් තියෙනවා තමන්ට තේරි සම්මා දිට්ඨිය කියන. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපං අත්තංගම. මොකෙන් ගයි සම්මා දිට්ඨිය කියන්නේ? රූපය ගැන ඔය විදිහට දකින කෙනා අනිත්‍ය සංඥාව වඩන. යපත් වෙනවා නම් හොඳයි. ඒව ගැන බලනවා නම් බලන්න ඕනත් ඔය විදිහටමයි කියලා මේ බුද්ධ දේශනාවේ තියෙනවා. අනිත්‍ය සංඥාසි. වේදනාව ගැන කෙනෙක් මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න ඕන වේදනාව කියන්නේ මේකයි. ඒකෙන් පටන් ගන්නවා. මම වේදනාව කියලා තියෙන්නේ මෙන්න මේකට. ඊළඟට ඒක හටගත්තේ මෙහෙමයි. සමුදය මේකයි. ඒකේ අත්තංගමය මෙහෙමයි. මේ නිරෝධ වෙන්නේ මෙහෙමයි. නිරෝධය කියන්නේ උපදින්නේ නැහැ. සමුදය දෙන්නේ නැත්නම් උපදීන් නැති ස්වභාවය. ඔන්නෝක අවබෝධ කරන කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? කොහෙද තියෙන්නේ සම්මා දිට්ඨිය? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න එතනින් නේ. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැතුව ඉතුරු මාර්ගාංග වෙඩෙන්නේ නැහැ. ඒක මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න හැටි තමයි ඒ කියන්නේ. දැන් රූපයේ බලන්න. රූපය කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද කියන්නේ? අත්ංගමය මොකද්ද? වේදනාව ගැන බලන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද? සංඥාව ගැන බලන්න. සංඥාව මොකද්ද? සංඥා සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද? සංඛාරය ගැන බලන්න. සංඛාරය කියන්නේ මොකද්ද? සංඛාරයේ සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද? විඥාණය ගැන බලනකොට අනිත්‍ය සංඥාව වඩන්න කියන්නේ විඥාණය කියන්නේ මොකද්ද? විඥාණයේ සමුදය මොකද්ද? අත්ංගමයක. මම බලන කෙනා තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය සංඥාව වඩන. එයාගේ තමයි අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ. මොකද ඒක තමයි සම්මා දිට්ඨිය. ඈ? ඒතකොට ඕකම දැන් රූපය කියන එක දැන් අපි කිව්වා රූප කියලා අපි දැනගෙන තියෙන්නේ ඇහැට පේන දේවල්. කනට ඇහෙන දේවල් වලින් රූප දැනගන්නා නේද? නාසයට දැනෙන ගඳ සුවඳ වලින් රූප දැනගන්නා. රස වලින් දැනගන්නා, ස්පර්ශ වලින් දැනගන්නා. එතකොට මේ රූප ಜಾති දෙකක් කියවා අජ්ජත් රූප කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය. ඒවත් රූපනේ. ඊළඟට ඒවට අරමුණ වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්. හරි පහ. එතකොට 10 ආකාරකින් පුළුවන් රූප දැනගන්න නේද? ලෝකේ ගැන දැනගන්න. නම් ඔන්න රූපය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ලෝකය කියන්නේ මොකද්ද? නේද? රූපය කියන්නේ මොකද්ද කියන එක දැන් පැහැදිලිනේ. ඕකනේ අපි සාමාන්‍ය රූප කියලා පිළිගන්නේ ඕවා නේද? එහෙම නෙවෙයි නම් තව ටිකක් හොයන්න. සාමාන්‍ය කෙනෙක් රූප කියලා කියන්නේ ඕවට. නේද? ඒකට ඒවා තව ටිකක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඕවා සතර මහා ධාතුව, සතර මහා ධාතුන් උපාදාය දේවල් ඒ හතරත් එකක තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕසෝ. ඔය අහලා තියෙනානේ නේද? ඒ නිසා ඔය සාමාන්‍ය මට්ටමේ රූප කියන දේ. හැබැයි උතන සම්මා දිට්ඨිය නැහැ. ඇයි නැත්තේ? සම්මා දිට්ඨිය කියනකොට තව දැනගන්න ඕන රූප සමුදය දැනගන්නත් ඕන අත්ංගමය දැනගන්නත් ඕන. ඒ රූපේ විතරනේ දැනගන්න. රූපේ විතරක් දැනගත්තට සම්මා දිට්ඨියක් නැහැ, අනිච්ච සංඥාවක් නැහැ. ගැන මාර්ගේ නැහැ. ලෝකෝත්තර මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඔය රූප ටික මේවයි කියලා දැනගත්තා. නේද? එතකොට ඊළඟට බලන්න ඕන රූපය හටගන්නේ කොහොමද? දැන් හට ගන්නවා කියනකොට තේරුම් ගන්න අපි ඕවා තියනවා කියලා දැනගන්න එක නේද අපට ඕවා හට ගැනීම කියන්නේ. අපේ හිත ඕවක් තියනවා කියලා දැනගත්ත මොහොතේ පටන් මේ රූපයක් අපිට තියෙන්නේ නේද? ඒක සත්‍යයක් ඇහෙනා නේ මොකක්ද ඇහෙන්නේ? ප්ලේන් එකක් හරි හෙලිකොප්ටරයක් හරි යනවා. දැන් ඔන්න රූපයක් හටගත්තා. ඕක තිබුණාද ඊට කලින් අපට? තේරෙනවද දැන් රූපයක් හටගත්තු හැටි? අපේ ලෝකෙට ඔන්න ප්ලේන් එකක්. නැත්නම් හෙලිකොප්ටරයක්. ඈ? මොකක් නිසාද ඕක හටගත්තේ? කන නිසා. දැන් කන ඇහුම් නැති වුණා නම් ඕක හටගනීද? නැහැ. සද්ද ඇහුම් නැත්නම් අපේ ලෝකේ ඒක නැහැ. තේරෙනවද? ඔය ප්ලේන් එකක් තියනවා කියන කතාව ඒ අදහස අපට ඉන්නේ කන ඇහුම් නැත්නම්. අගෙන සත්‍යයක් ඇහිලා ආපු දැනුවත් තියෙනවා. සත්‍යය නිසා දැනගත්ත රූපයක් ගැන. ලෝකෙට අයිති රූපයක් ගැන දැනගත්තා නේද? අනේ තේරුම් ගන්න. දැන් අපි අපේ විඤ්ඤාණයට අහුනොත් විතරයි අපේ ලෝකෙට ඒ රූප තියෙන්නේ. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ. අපේ ලෝකෙට නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් අපිට දැන් මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කිව්වොත් ඒක නෑ නේද? අපේ විඤ්ඤාණයට අහු වෙලා නෑ. ඒකට අපේ ලෝකෙට ඒක නෑ. තේරෙනවද? ඇහැට පේන්නෙත් නෑ, කනට ඇහෙන්නෙත් නෑ, නාසයට දැනෙන්නෙත් නෑ, රස දැනෙන්නෙත් නෑ, අල්ලලා බලන්නත් බෑ. ආයතන වලට අහු වෙන්නේ. ඒකට ඒවට අහු නැහින්ද තමයි අපි දැනගන්නේ ලෝකෙ ගැන. දැනගත්තු දේවල් තමයි අපි අපේ ලෝකෙට තියෙන්නේ. දැන් හොයන්න ඕන ඒ හෙලිකොප්ටරේ හරි ප්ලේන් එක හරි කොහෙද තිබුණේ? ඔව් අහසේ ඈත තියෙන්නේ නේද? දුර රූපයක් කියලා. දැනුත් තියනවද ඒක? නෑ. නෑ. ඒක අතීතෙ තිබුණේ නේද? අතීත රූපයක්. ඔක අහන වෙලාවේ ඒක මොන රූපයක්ද? අතීතද වර්තමානද? වර්තමාන. දැන් අතීත නේද? අපිට ඒ වෙලාවේ හිතුණා නම් එළියට ගිහින් දුවල ගිහින් බලන්න ඕන ප්ලේන් එකක් යනවාද කියලා. එතකොට එළියට ගිහින් බලන්න ඕන. ඒ කියන්නේ අපි එතෙන්ට ගිහින් බලනකොටත් ඕක තියෙන්නේ. අනාගතේ නේ. වෙනවා. සත්‍ය අහන වෙලාවේ වර්තමාන. ඈ? දැන් ඒක අතීතද? සත්‍ය ඇහෙනකොට දුවල ගිහින් බලන්න ඕන ඕක තියෙනවාද කියලා. එතෙන්ට ගිහින් බලනකොට අනාගතේ නේද? ආම ඇවිල්ලා නැහැ නේ ඇවිල්ලා. එතකොට අපි විශ්වාස කරන එක එතෙන්ට ගිහින් බලනකොටත් තියෙයි. අනාගතෙත් තියෙයි. ඈ ඊළඟට ඔබ දුර රූපයක්. ඔයගේ ඒවයි විරුද්ධ පැත්තක් වෙනවා. දුර රූප නම් ළඟ රූප කියලා જાතියක් තියෙනවානේ. ඒ හින්දානේ අපි ඔබට දුරයි කියන්නේ. දුර රූප ළඟ රූප. ඈ ඊළඟට අපි ඔබට කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන් නේද? කැමති වහී නැව ප්‍රණීත. තමන සුකුම ඕලාරි ටිකක් ඝන රළු එකක් වගේ තමයි අපි දකින්නේ නේද? දැන් එහෙම අතට අරු වෙන්නේ නැති මට්ටමේ දැන් හුලඟ වගේ එකක් නම් සුකුම. සියු. කනට ඇහෙන එකයි දැනගත්තු එකයි දැන් දෙයක්. දැන් ප්ලේන් එකනේ දැනගත්තේ. ප්ලේන් එක ඕලාර එකයි එක. රළු. එළිය තියෙනවා කියලා හිතන්නේ සංඥාව නෙමෙයි ප්ලේන් එක. සප්‍රමහා ධාතුවෙන් හැදිච්ච ඝන රළු දෙයක් නේද? එතකොට ඒක ඕලාරික විලක්. ඉතේ දැනගත්ත මට්ටම නම් සුකුමයි. ඒක අල්ලන්න බෑ. අහුවෙන්නේ. එළිය තියනවා කියලා හිතන එක ඕලාරික. ඔය වගේ තාමනක්ද? අජ්ජත්තද බහිද්දද ඒක? බහිද්ද. එළිය තියෙන්නේ බාහිර. ඔය කොටස් වලට බෙදලා දාන්න පුළුවන් නේ. කොළස් ආකාරයක් තියෙනවා. කාල තුනයි අතීත වර්තමාන අනාගත. ඊළඟට දුරද ළඟද? ගොරෝසුද සීනුද? ඊළඟට හීනද ප්‍රණීතද? දැන් කැමති ද අකමැතිද කියන ගතිය. ඊළඟට අභ්‍යන්තරද බාහිරද? ලැජ්ජත්තද බාහිරද? ඒ වටයි කාල තුනයි 11. දැන් ඕකේ 11 ආකාරයට දාන්න පුළුවන් උනේ රූපයක් තිබුණා හින්දා නේද අපේ ලෝකෙට අයිති ප්ලේන් එක කියන රූපේ. දැන් ඔය සද්දය ඇහෙන්න කලින් ප්ලේන් එක තිබුණාද අපේ ලෝකෙට? ඒක පේනව නේද? සද්දය ඇසීම නිසා නේද ඒක හටගත්තේ? අපි කන ඇහුම් නැත්තම් ඒක අපිට හටගන්නේ නැහැ. ඒක නะ කිසිම දැනුමක් නැහැ. දැන් සමුදේ අඳුර ගන්නවා. සද්දය ඇසීම නිසා ඊළඟට හිතෙන් දැනගත්තා එහෙම දෙයක්. නේද? එතනත් වැඩ දෙකක් වෙලා තියෙනවා. එකක් ශබ්දය ඇසීම, ඊළඟට ඒ ගැන හිතෙන් දැනගෙන. දැන් සද්දේ තිබුණද ගහලා තිබුණද මේ ප්ලේන් එකක් කියන්නේ? නැහැ. කන දන්නේ නැහැ මේ ප්ලේන් එකක්ද කියන්නේ. හිත තමයි දැන් කනට පුළුවන් ඒ සද්ද සංඥාව වෙන් කරලා දෙන්න අනිත් සද්ද වලින්. නේද? කනට හැකියාව තියෙන්නේ සද්ද සංඥාවක් අරන් දෙන්න විතරයි. සංඥාව ගන්නෙ කොහෙන්ද? හිතෙන්. කනට පුළුවන් තව සද්දකින් මේ සද්දේ වෙන් කරලා දෙන්න. ඒක තමයි සංඥාව කියන්නේ. ඇහැට පුළුවන් එක රූපකින් තව රූපයක් වෙන් කරන්න. ඒ වර්ණ සටහන. වර්ණ සංඥාව අරන් දෙන්න පුළුවන්. නාසයට පුළුවන් ගඳ සුගඳ ගැන ඒ සංඥාවක් අරන් දෙන්න. අනිත් ඒවායින් ඒක වෙන් කරන්න පුළුවන්. ඒ જાති ඒවා. දිවට පුළුවන් ඒ රස වෙන් කරලා දෙන්න. රස සංඥාව අරන් දෙන්න. කයට පුළුවන් ඒ ස්පර්ශ වෙන දේවල් වල සංඥාවක් අරන් දෙන්න. අනිත් ස්පර්ශ වලින් මේක වෙනස් කියලා වෙන් කරලා දෙන්න. හරි? එතකොට කනට බෑ මේ ඇහෙන්නේ මොකද්ද කියලා දැනගන්න. නේද? දැනගන්නේ කවුද? හිත. දැන් මේ ශබ්ද සංඥාව උදව් කරගෙන
මනසින් තමයි
කියන්නේ. ප්ලේන් එකක් ගැන කලින් දැනගෙන හිතියේ නැති කෙනෙකුට ප්ලේන් එකක් නෙවෙයිද? පොඩි ළමෙක් හිටියන
මාස 3ක 4ක බබෙක්ට ඇහෙන ශබ්ද විතරයි.
ඔව්. එයා දැකලා නැහැ ප්ලේන්
එක. එයා පින්තන්ට එන්නේ නැහැ.
එයාට ප්ලේන් එකක් නෙවෙන්නේ නැහැ නේද? ශබ්දයක් ඇහෙනවා විතරයි.
දැන්
මේවා පණව ගත්තනේ. දැන් අපි ඕක පණව ගන්න තව ටිකක් එකතු වෙලා තියෙනවා මොනවාද? අපේ පරණ අද්දකි. අපි ඉතින් ඒවා.
සිතේ දැන්
තියෙන පරණ තව සද්දයක් ඇහෙනවා. බෙර ගන්න. ඇහුනේ සද්දේ, මැවුනේ බෙරයක්. පෙනෙන්නේ හිතට පේන්නේ බෙරයක්. හිත දැනගන්නේ බෙරයක්. නේද? දැන් ඔයා තේරුම් ගන්නවා. ඇහෙන්නේ ශබ්දයක් විතරයි ඇහිලා තියෙන්නේ. අපේ හිත පෙන්නලා තියෙන අපිට බෙරයක්, ප්ලේන් එකක්, තුරුල්ලේ. නේද?
හිතේ තැම්පත් වෙලා තියෙන්නේ
මේවා. ඈ? ඒ බල තමයි ඔය ශබ්දයට අදාළ කලින් අත්දැකීමක් ගන්නවා. ඊට පස්සේ හිතේ තියෙන චේතනා ටිකෙන් තමයි ඕක හදන්නේ. ඒකට කියනවා සංස්කරණය කියලා, සංකාර. ශබ්ද සංඥාව උදව් කරගෙන අපේ පෙර අත්දැකීම් ටිකත් එතනට දාලා එඩිට් කරනවා. සංස්කරණයක් කරනවා. නේද? ඒ වගේ නේන අදහස් ටිකෙන් තමයි ඔක අපිට හිතට පෙන්වන්නේ. චේතනා. ඔකේ චේතනා ටික තමයි සංකාරය. සංස්කාරය කියලා කියනවා. දැන් බෙරයක් සංස්කරණය කළා. ප්ලේන් එකක් සංස්කරණය කළා. පේනව නේද? ඇහැට පේන්නේ නැහැ නේ එකක්වත්. හිතට පේනවා. කොහොමද හිතට පේන්නේ? හිතෙන් කරපු සංස්කරණය. චේතනා. ඈ? කර්ම රැස් වෙනවා වගේ. ඒක තාම බලවත්. දැන් කර්ම හදන්න පටන් ගැනීම තියෙනවා. ඔකට අපි ආසනං එහෙම මොකද කරන්නේ? ඔන්න ඕක ගැන හිතනවා, කියනවා, ක්‍රියා කරනවා. තව තව ආසන නේද? ඒ තණ්හාව අනුව ඕක තව තව දිගින් දිගට ගෙනියනවා. එතකොට අර මූලික කර්මය එච්චර බලවත් නැහැ. කර්මයක් නැතුව නෙමෙයි. උනාට අර විපාක දෙන මට්ටමේ තරම් බලවත් නැහැ. දැන් ඕක තණ්හාවෙන් ඕක ගැන තව තව හිතනකොට ඒවා බලවත් කර්ම. විපාක දෙන මට්ටමේ
ඒ
කියන්නේ ඕලාරික කියන අදහස දැන් අල්ලන්න පුළුවන්. ආයතන වලට අහු වෙන මට්ටම. සියුම් කියනකොට අපි කියන්නේ සියුම් කියන්නේ අපිට අහු වෙන්නේ. ඒක නිකන් වචනේ තේරුම. දැන් ආයි සරේ මොකද? හෙලිකොප්ටරය. ඉස්සෙල්ලා ගියේ ප්ලේ. දෙකම එක විදිහේ රූපයක්ද වෙනුනේ රූප දෙකක් රූප දෙකක් ප්ලේන් එක එක විදිහක් හෙලිකොප්ටරේ තව විදිහකට කරගෙන ෆෑන් එකක් තියනවා නේද එහෙම
මේගොල්ලෝ අපේ සාකච්ඡා උදව්
කරනවා සද්දවද්ද ටික ඔක්කොම උදව් කරනවා ඔය හැම එකක්ම විදර්ශනා අරමුණු කියන්නේ ඒකයි මොන ආයතනයකක්වත් ධර්මයේ දකින්න කෙනාට දකින්න පුළුවන් ඔකවත් යන්න ඕනේ හරියට තමන්ගේ හිත දකින්න වැයිතන සිහිය යෙදෙන්නත් ඕන නුවණ යෙදෙන්නත් ඕන. පළවෙනි දේ සිහිය. සිහිය විතරක් තිබුණාට නිවන් දකින්න බෑ. ධර්මය අහලා ඔතන දැන් සම්මා දිට්ඨිය යොදන්නවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද? නෝ ඒ ටික දැක්කම එක්කෝ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් අනිච්ච සංඥාව. ওই දෙකෙන්ම පුළුවන් සසරෙන් ගැලවෙන්න. ඒ කියන්නේ නිවන් මාර්ගය. දැන් මහා සලායතනික සූත්‍රෙත් කියන්නේ ඔය ආයතන පිරිසිඳ දකින්න ආයතනෙන් පුළුවන් එක්ක සසරේ යන මාර්ගය යන නැත්නම් නිවන් මාර්ගය. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථාභූතං. ඥානං පස්සං කියන්නේ දැනගන්නවා දකින්න. අජානං දන්නේ නැත්නම් අපස්සං දකින්නේ නැත්නම් මොකද්ද යථාභූත බව. ඇත්ත ඇදිහෙට චක්කුම් භික්කවේ ඇහැ කියන එකේ මහණෙනි යථා භූත බව දන්නේ නැත්නම් දැක්කේ නැත්නම් අජානං අපස්සං යථා භූතං මොකද වෙන්නේ වචන ගොඩක් ගිහිල්ලා එනවා පංච උපාදාන කන්දේ උපචයං ගච්ඡති පංච උපාදානස්කන්ධ රැස්තර පංච උපාදාන කන්ද කියන්නේ මොනවද කියලා දන්නවනේ කෙටියෙන් කිව්වොත් දුක් දුක්රස් කරා මොනවා වුණත්ද ඇහැගෙන ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තා දන්නේ නැහැ අජානං අපස්සං ඕකේ ඇත්ත ඇති හැටි දැක්කොත් චක්කුම් භික්ඛවේ ඥානං පස්සං යථා භූතං එතකොට කියනවා පංච උපාදාන කන්දේ ඉස්සෙල්ලා කිව්වේ උපචයං කියලා රැස් කරනවා දැන් කියනවා අපචයං ප්‍රහීන කරන අපචයං ගච්ඡ ඒ මහා සලායතනික සූත්‍රය කියන්නේ. උතර බලන්න ඇහැ කියන එකෙන් දුක රැස් කරන්නත් පුළුවන් දුක ප්‍රහීන කරන මාර්ගයට වැටෙන්නත් පුළුවන්. මේක ඇත්ත ඇති ඇති දකින්න කෙනා ප්‍රහීන කරනවා. එයාට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔය විදිහට අරිෂ්ඨාංගික මාර්ගෙ වැඩෙනවා. ඇත්ත ඇති ඇති නොදන්න කෙනා තව තව පංච උපාදානස්කන්ධ රැස් කරනවා කියනවා ඒ නිසා. හරි? දැන් අපි ඇහැ කියන එකටත් කියනවා ඕක කන කියන එකටත් කියනවා. දැන් අපි කනේ උදාහරණ කීපයක් නෙගත්තේ නේද? ශබ්ද ඇහිලා අපි දැනගත්තානේ රූප කීපයක්. ප්ලේන් එකක් දැනගත්තා, හෙලිකොප්ටරයක් දැනගත්තා, බෙරයක් දැනගත්තා. වහගෙන හිටියොත් කුරුල්ලෝ ඉන්නවා වටේ. නේද? කුරුල්ලෝ කෑ ගහනවා නේද? මයිනේ
ඇන්නක
සද්දය නෝ නෝ අනේ නැති දේවලු දැනගන්න පුළුවන් ෆෑන් එක අරම කුරුල්ල කෑ ගන්නවා නේද එතකොට දැන් බලන්න ඕනේ දැන් අපි දන්නා නුවණින් බලනකොට දැන් ඕවා දැනගත්ත දැනගන්න මුල්ුනේ මොන ආයතනේද
සෝතය
කණෙන් සද්ද ඇහුණා හින්දා කණ ඇහෙන්නේ නැති කෙනෙකුට ඕවා ටික නැහැ නේද නැහැ එහෙනම් ඉඳ තමයි ওই ටික දැනගත්තේ නේද? ඒක සෝතායතනේ වැඩ කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ සෝතායතනේ හරියට දැක්කොත් ඥානං පස්සං යථා භූතං. ඒකට පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ නැහැ. ප්‍රහීන වෙන මාර්ගය යනවා. ඒක තමයි අරිෂ්ඨාංගික මාර්ගය වෙන්නේ. ඔක අඥානං පස්සං යථා භූතං නම් පංච උපාදානස්කන්ධ තව තව රැස් කරනවා කියන්නේ. හ්ම්? يعني දුක් තව තව රැස් කරනවා. එතකොට ඒ දුක් රැස් කිරීම තමයි ඒක ගැන දිගින් දිගට ආයේ හිතන. හිතනවා කියනකොට හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. මේ තුනම අපිට හෙලිකොප්ටරේ බලන්න යන්න හිතෙන්න පුළුවන්. නැත්නම් හෙලිකොප්ටරේ ගැන මොනවා හරි හිතා ඉන්න පුළුවන්. දිගින් දිගට ගෙනියන්න පුළුවන්. ඒකේ තණ්හාව වැඩි නම්, අපේ ඇලීම වැඩි නම් අපි දිගින් ගොඩක් හිතනවා. එච්චර තණ්හාවක් නැත්නම් එච්චර දුර යන්නේ නැහැ. එතකොට මේ තණ්හාව ඇති වෙන්නේ තෝකේ මූලිකව ඇත්ත ඇති හැටි නොදන්න හින්දා කියනවා. ඇහි ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, ඒ දැනගත්තු විඥානේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. අනේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, ශබ්දයේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ, විඥානයේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ඒ මට්ටම තමයි සාමාන්‍ය කෙනා, පෘථග්ජන කෙනා. නේද? ඔය සත්‍ය ඇහෙනකොටම අපිට නැවෙනවා රූපය. එතකොට ඒ රූපය අපි පිළිගත්තා නේද? රූපේ බාරගත්තා නේද? ඒක එහෙමයි කියන්නේ. අනේ ඔකට කියනවා රූපේ දැසගත්තා. අපි ඒක කැමැත්තෙන් බාරගත්තා. අභිනන්දති, අභියදති, අජ්ජසයි, පිටිපති. ඒක පිළිගත්තා රූපේ. හරි. ඒ තව සූත්‍රයක් කියලා නේද? සමාධි භාවනා සූත්‍රය. යන් රූපේ අභිනන්දතෝ, අභියදතෝ, අජ්ජසයි, පිටිපති, උපඤ්ඤති නන්දි කැමැත්ත ඇති වෙනවා. ඒකට ඒ රූපෙට කැමැත්ත ඇති වෙනවා. ඔය කැමැත්තමයි උපාදානි කියන්නේ. යා රූපේ නන්දි තද උපාදාන. ඕකමයි ඒ රූපේ උපාදානය කළා කියන්නේ. දැන් අපි ඒව උපාදාන කරලා ඉවරයි. ප්ලේන් එක උපාදාන කළා, හෙලිකොප්ටරේ උපාදාන කළා, බෙරේ උපාදාන කළා. උපාදාන කළා කියන්නේ ඒක දැඩිව බාරගත්තා. ඒක එහෙමයි. නේද? කවුරුවත් කිව්වොත් නෑ නෑ ඕක එහෙම ප්ලේන් එකක් නෙමෙයි, බෙරයක් නෙමෙයි කියලා අපි පිළිගන්නේ නෑ. අපි ඒක දැඩිව බැසගෙන ඉවරයි. ඒක එහෙමමයි. බාර අරන් ඉවරයි. ඕකට තමයි උපාදාන කළා කියන්නේ. උපාදාන කළොත් දන්නවනේ, උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය දිගට යනවා කියලා ඒක පෙන්නනවා මේ සූත්‍රය. හරි. එතකොට ඔය මුලම ඔතනම තමයි එක පැත්තකින් සසරේ යන මාර්ගයේ, අනිත් පැත්තෙන් නිවන් මාර්ගයේ සසරෙන් ගැලවෙන මාර්ගය. ඔය දෙකම තියෙන්නේ ඔතන. ආයතනයක් වැඩ කරලා යමක් දැනගන්න මට්ටමේ. ඒක ආයතන පිරිසිඳ දකින්න කියන්නේ මේ ආයතනයේ පිරිසිඳ දකින්න. ඒකට බලන්න දැන් කණෙන් අහලා අපි දෙයක් පෙනෙව්වා. බාහිර දෙයක්. දැන් අපි දන්නවද ඕක හිතෙන් හදපු දෙයක් කියලා? නැහැ. අපි හිතන්නේ එළියේ තියෙන දෙයක් කියලා නේද? බෙරේ තියෙන්නේ කොහෙද? හිත ඇතුලේද එළියේද? බෙරේ
තියෙන්නේ එළියේ, නමුත් හිත ඇතුලේ ඒකේ නේද?
පත්තලා තියෙනවා ඒකේ. ප්ලේන් එක තිබුණේ එළියද හිත ඇතුලේද? හෙලිකොප්ටරේ තියෙන්නේ එළියද හිත ඇතුලේද? එළිය තියෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි දැක්ම දෘෂ්ටිය මතේ. නේද? ඔය දැනගත්තු දේවල් ඔක්කොම තියෙන්නේ එළිය. ඇත්තට කොහෙන්ද පෙනිලා තියෙන්නේ ඔය ටික? හිත ඇතුලේ. ඒ වගේ එකක්වත් අපි ඇහෙන් දැක්කද මේ මොහොතේ? ශබ්ද ටිකක් ඇහුණා විතරයි උනේ. ඒ වුණාට රූපේ දැන් අඳින්න කිව්වොත් එහෙම අඳී කොලේක නේද? හරි, හිතට පේනවා රූපේ. එතකොට ඒක සකස් වෙලා තියෙන්නේ කොහෙද? හිත ඇතුලේ. හරි. දැන් ඔය බෙරේ මං ඔය එක එක්කෙනාට අඳින්න කිව්වොත් තා අඳින්න බලන්න කියලා හැමෝම එකම බෙරයක් අඳීද? කේක જાතිය බෙර අඳිනේ. ඈ එහෙනම් එළියේ තියෙන බෙරේමද දැනගෙන තියෙන්නේ? තමන්ගේ හිතේ සකස් කරපු බෙරයන් නේද දැනගත්තේ? අන්න බලන්න. දැන් පේනවද ඇයි බුදුහාමුදුරුවෝ ලෝකයේ තියෙන එළියද තමන් තුලද කිව්වේ ඇයි කියලා? අපි දැනගෙන තියෙන්නේ ඇත්ත ඇති හැටියට බලනකොට එළියේ තියෙන දෙයක්ද තමන් තුලද? තමන් තුලද? තමන් තුලද? ඔව් මම නෙමෙයි. කම්පියුටරයක් වගේ. ඔව් හොඳයි ඔය මීතනේ. එතකොට දැන් ඔන්න බලන්න අපි කම්පියුටරේට ඉන්පුට්ස් ටික ගත්තා. අර ඇතුළට ගන්න. ඒව ගන්න තමයි අපිට මේ ආයතන ටික තියෙන්නේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. නේද? ඔවයින් ඇතුළට දෙන්නේ සංඥා කියන ඒවා. ඒ තමයි ශබ්ද සංඥා කනින් දුන්නේ. ඇහෙන් නම් දෙන්නේ රූප සංඥා. නාසයෙන් නම් ගන්ධ සුවඳ ගැන ගාන සංඥා. දිවෙන් නම් රස සංඥා. ඈ කයෙන් නම් ස්පර්ශ සංඥා. නැත්නම් පොට්ටබ්බ සංඥා. ඔය සංඥා ටික අරන් දෙන එක විතරයි ආයතන වලට කරන්න පුළුවන්. එතනින් එහාට දෙයක් කරන්න බැහැ.
ඉතින් තමයි මොනවද?
හිතෙන් තමයි සංස්කරණය කරන්නේ. කම්පියුටරේ වගේ තමයි. මම ඇතුළට ගත්තා, ඉතුරු ටික ඇතුළේ process කරනවා. හිතෙන්. සංස්කරණය කරනවා. ඒකට තමයි චේතනාව කියන්නේ. ඒ චේතනාව වලින් තමයි ඔය එළියේ තියෙන දේවල් ටික දැනගෙන තියෙන්නේ. නේද? දැන් ඒකත් තේරෙනවා එක එක්කෙනා දැනගත්තේ වෙනස් වෙනස් දේවල්. එකම ශබ්ද සංඥාව වෙන්න පුළුවන් ගත්තේ. ඒ වුණාට හදපු රූප ටික එකකට එකක් වෙනස් නේද? ඒක ගැඹුරට හිතුවොත් පෙනෙයි එක එක්කෙනා හදාගන්නේ එක එක ලෝක කියලා. ඒ කියන්නේ දැනගන්නේ එක එක ලෝක. අපි විශ්වාස කරන්නේ එකම ලෝකේ නම් අපි දැනගන්නේ කියලා. ඒ වුණාට ඕක වෙනස්කම්. තමන්ගේ තියෙන අත්දැකීම් අනුව තමයි ලෝකේ හදන්නේ. ඊළඟට මේ හදන දේවල් වලට ඇලෙන්නේ ගැටෙන්නේ හැමෝම එක ගන්නට නේ. එක එක්කෙනා එක එක මට්ටමට නේ. ඇයි ඒ ඔන්න ඕන නෝනින් හිතන්නේ. එකම දේ දැනගන්නව නම් එළියේ තියෙන ස්වභාවයෙන්ම නම් දැනගත්තු. එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් ද දැනගත්තු. එහෙම වෙන්න බෑ නේ. හැබැයි එහෙම වෙනවා කියලා අපිට නෝනින් බලනකොට පේනවා. ඊළඟට ඒව ගැන ආශා කරන මට්ටම, ඇලෙන ගැටෙන මට්ටම, ඇයි එක එක්කෙනාගේ වෙනස් වෙන්නේ? ඒකට පේනවා මේවා හිතෙන් කරන දේවල් ගොඩක්. හරි? ඔය නුවණින් හොයන්න විදිය. දැන් අපි ඔතන තේරුම් ගන්න જાතියක් තියෙනවා. ආයතනයක් වැඩ කරනකොට සිද්ධි දෙකක් වෙනවා. සද්දේ ඇහෙන මට්ටම එකක්, ඒක දැනගන්න මට්ටම තව එකක්. දැනගන්න මට්ටම කියනකොට අපි ඒකට රූපයක් පනවලා ඉවරයි. සද්ද සංඥා මට්ටමේදී රූපයක් නැහැ. නේද? රූපයක් වගේ කියන අදහස විතරයි එන්නේ. ආ රූපයක්මයි කියලා අපි ඒක ඊළඟට බාර ගන්න මට්ටමක් තියෙනවා. වෙනවාද? ඒ කරුණු දෙකක් වෙනවා කියලා. ඇහෙන මට්ටමයි දැනගන්න මට්ටම. ඕක හැම ආයතනෙම තියෙනවා. දකින මට්ටමයි දැනගන්න මට්ටම. ඇහෙන මට්ටමයි දැනගන්න මට්ටම. දැනගන්න මට්ටම කියනකොට ලෝකෙට අහුවෙලා නේද? ලෝකෙ තියෙන දේක්, එළියේ තියෙන දේක්. දැනගෙන තියෙනවා. මම ගඳ සුවඳක් කෙනකොටත් ඕකම නේද? ගාහන සංඥාවයි අපි දැනගන්න මට්ටම කියනකොට ඒක බාහිරේ දෙයක් කරලා ඉවරයි.
ඒක දැනගන්නේ මානසිකව.
බාහිර දෙයක් පනවනවා රූපය අල්ලගෙන ඉවරයි. බාර අරන් ඉවරයි. රූපේ දැසගෙන ඉවරයි. රස දැනෙනකොටත් අර උත්ේ කිව්වා වගේ දිවේ ගැටෙන මට්ටම නෙමෙයි රස. කේක් කෑල්ල, මාළු කෑල්ල. ඒවට රස දාලා බාහිරයට දීලා ඉවරයි නේද? බාහිරේ තියෙන ඒවයි තමයි ওই රස තියෙන්නේ කියලා දාලා ඉවරයි. මේ හිතෙන් කරන වැඩ නේද? මොනවනි බලන්න. ස්පර්ශයටත් එහෙම. ස්පර්ශය ටිකක් නුවණින් හිතනකම් ඒක තේරුම් ගන්න අමාරුයි. එන්නට ඒකත් එහෙමම. ඒක උදාහරණයක් කතා කරද්දී තව වැටහි. දැන් බලන්න. දැන් ওই ටික පැහැදිලි කියලා මම හිතනවා. දැන් එතනින් එහාට කතා කරන්න ඔය මට්ටම තේරුම් ගන්න. අපි සංඥාව ගත්තා. සංඥාවට අදාළ බාහිර රූපයක් මැව්වා. ඔක කලේ පරණ පුරුද්දට. මෙච්චර කල් ආපු පුරුද්දට. ඕක තමයි මෙච්චර කල් අපි සසරේ ගෙනිච්චේ ඔය හින්දා. හරි ලෝකෙට ආйти දැක්ම ඕක. ධර්මයට අනුව දැක්ම නෙවි. ධර්මයට අනුව දැක්ම කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න එක යථාභූත ඥානය. ඇත්ත ඇති හැටි මොකක්ද? ඒක ඇත්ත ඇති හැටි ගැන ටිකක් අදහසක් තමයි ඕව ඔක්කොම හිතේ තියෙන්නේ. එළියේ තියෙන රූප නෙමෙයි ඔය. නේද? හිතේ කරපු සංස්කරණ. චේතනාවලින් හදපු සංකාර. ඔය ඔක්කොම හිත ඇතුලේ තියෙනවා. ඔය ටිකක් යථාභූත ඥානය. යථාභූත ඥානෙත් තියෙන එක එක ස්ටෙප්ස්. කමට්ටමක්. ඒතකොට ඒවා ටික එළියේ නෙමෙයි මේ හිත ඇතුලේ තිබිලා තියෙන්නේ. අනේ පේනවා දැන් බුදුහාමුදුරුවෝ කිව්වා මේ බඹයක් පමණ ශරීරය තුලින් ලෝකය දකින්න. පේනවාද ඒකේ ගැඹුර දැන්? අපි මෙච්චර කල් විශ්වාස කළේ ওই ටික එළියේ තියෙනවා කියලා. ඈ? ඒ වුණාට ওই ටික දැන් හැදිලා තියෙන්නේ හිතෙන්. හිතෙන් හැදෙන්න උදව් වෙලා තියෙනවා මේ ගත්තු සිග්නල්ස් ටික. සංඥා. හින්ගත්තු රූප සංඥා, කණෙන්ගත්තු ශබ්ද සංඥා, නාසෙන්ගත්තු ගාන සංඥා, දිවෙන්ගත්තු රස සංඥා, කයෙන්ගත්තු පොට්ටබ්බ සංඥා. නේද? සංඥා ටික තමයි එළියෙන් අරන් තියෙන්නේ. සංඥා ටික ගන්න උදව් වුණා මේ ආයතන ටික. ඇහ කන නාසය දිව ශරීරය. උපකරණ පහ උදව් වුණා අපිට සංඥාවක් ගන්න දෙන්න. හරි? ඒ සංඥාවේ තියනවාද රූපගතියක්? නැහැ. රූපයක් කලේ හිත ඇතුලේ. අපේ තියෙන දැන්ගත්තු සංඥාවට පෙර අද්දකීම් ටිකක් එකතු කරලා තමයි රූපයක් හැදුවේ. සංඥාවයි පෙර අද්දකීම් ටිකයි එකතු කරලා රූපයක් හැදුවා. ඕක හැදුනේ හිත ඇතුලේනේ. අපි විශ්වාස කළේ ඕක හිත ඇතුලේ තියනවා කියලාද එළියේ තියනවා කියලාද? එළියේ තියනවා. දැන් පේනව නේද අවිද්‍යාවත් තියදිලා කියලා. ඇත්ත ඇති හැටි නොදන්නකම අවිද්‍යාවයි මෝඩකමයි දෙකම ඉඳලා. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ කියන්නේ මෝඩකමනේ නේද? මුලාවටපත් වෙනවා දැන්. අවිද්‍යාවයි මුලාවයි. ඉඳ එළියෙන් තිබ්බා. දැන් හිත ඇතුලේ හදපු දේ එළියේ තියෙනවා කියලා හිතුවා. නේද? ඊළඟට ඔකට තණ්හා කරනවා. හැදෙනවා ගැටෙනවා කියන එක තණ්හා. ඒතර අවිද්‍යාව මුලාව තණ්හා. ඔන්න සසරේ ගෙනියන මූලික කරුණු තුන. අවිද්‍යාව, මුලාව, තණ්හා. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. මේ සිද්ධ වෙන යථාභූත ඥානය නැහැ. මේ මොකද්ද වෙන්නේ කියලා අවබෝධයක් නැහැ. හරි? එතකොට මොකද කරන්නේ? ඔය ගන්න ටික ගැන සංස්කරණය කරන අවිද්‍යාපත්‍ය සංඛාර. සංඛාර දැන් සකස් කරලා නේද රූප ගොඩක්. ඊළඟට දැන් ඕවා හැදුවේ හිත ඇතුලේ. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ ඕවා එළියේ තියෙනවා කියලා. ඔන්න දැන් මුලාවෙන් එළියේ තිබ්බා. එළියේ තිබ්බ දෙයට ඊළඟට ඇලෙනවා ගැටෙනවා. තණ්හා කරනවා.
ඔතනමයි සසර යෑමේ ආරම්භය.
ඔව්. ඔතන යථාභූත ඥානෙ නැති වුණත් පංච උපාදානස්කන්ධ රැස් කරනවා කියනවා. යථාභූත ඥානෙ යෙදුනොත් පංච උපාදානස්කන්ධ ප්‍රහීණ කරනවා. පේනවනේ අය කියලා දැන් නේද?
එතන තමයි කඩා ගන්න ඕනි.
එතන තමයි කඩා ගන්න දකින්න ඕන තැන.
මොනවා කළත් නැතුව හරියන්නේ
නැහැ. ඕක දැනගන්න තමයි ධර්මය අහන්න ඕන. ධර්මය අහන කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේ ඔන්න දැන් හරි දැක්ම ටික ටික එනවා. සම්මා දිට්ඨිය ආපු කෙනාට තමයි මාර්ගය වැටෙන්නේ. ඒ අනුව හිතන්නේ සම්මා සංකප්පේ. ඒ අනුව ක්‍රියා කරන්නේ එහෙම එහෙම එනවා ඊතුරු මාර්ගාංග. ඔක මම කියන එකක් නෙමෙයි මේ සලායතන සූත්‍රයේ ලස්සනට තියෙනවා ඒ ටික. හ්ම්. ඒකෝ නම් දැන් ඔය ටික පැහැදිලි නේද? එක සැරයක් මේ සලායතන සූත්‍රේ පොඩ්ඩක් ආයි මතක් කරගමු. මහා සලායතන සූත්‍රය. ඒගොල්ලන්ට පාලි පුළුවන් නේ. චක්කුම් බික්කවේ අජානං අපස්සං යථා භූතං. තේරෙනව නේද? ඇහැ කියන එක මහණෙනි. අජානං අපස්සං. දන්නේ නැහැ, දකින්නේ නැහැ. මොකද්ද යථා භූතං? ඇත්ත ඇති. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. පැහැදිලිද? රූපේ අජානං අපස්සං යථා භූතං. රූප කියන ඒවා. රූප කියන ටික තමයි ඔන්න එළියේ තියෙනවා කියලා හිතුවේ. ඒව ගැන මොකද වෙලා තියෙන්නේ? අජානං අපස්සං යථා භූතං. ඇත්ත ඇති හැටි අහලත් නැහැ දන්නේ. ඈ ඔය කියන්නේ ධර්මය අහලා නැති කෙනාගේ. ඈ සසරේ යන කෙනාගේ. චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං. ඊට පස්සේ එතන ඇති වුණ විඥානෙන්නේ ওই ටික දැනගත්තේ. චක්කු විඥානේ නේද? චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං. චක්කු සංපස්සං අජානං අපස්සං යථා භූතං. සංපස්සේ කියන්නේ ওই තුනේ එකතු වෙන්නේ නේද? ඇහැයි රූපෙයි විඥානයි. චක්කු විඥානේ. ඒ ගැනත් අජානං අපස්සං යථා භූතං. ඊළඟට කියනවා යම්පිදං චක්කු සංපස්ස පච්චය උපජ්ජති. මොනවා හරි මේ චක්කු සංපස්සෙන් උපදිනවනම් මොනවද වේදයිත වේදනා මොන වේදනාවද සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා ඔය කියන වේදනාවක් කෝල් පස්සේ නිසා උපදිනවද තම්පි අජානං අපස්සං යතා භූත ඒකත් ඇත්ත ඇති හැටි දන්නේ නැහැ දකින්නේ වේදනාව සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් අදුක්ඛම සුඛ වෙන්න පුළුවන් ඒක ගැන නියම දැක්මක් නැහැ අජානං අපස්සං යතා භූත එතකොට මොකද වෙන්නේ? චක්කුස්මින් සාරජ්‍යති. ඇහි සතුටු වෙනවා. හොඳයි කියලා ගන්නවා එලෙන. ඈ චක්කුස්මින් සාරජ්‍යති. රූපේසු සාරජ්‍යති. රූපේ ඇලෙනවා. චක් හොඳයි කියනවා. රූපයත් බාර ගන්නවා. යහත් බාරගත්ත රූපෙත් බාරගත්ත. හොඳයි. චක්කු විඥානේ සාරජ්‍යති. චක්කු සංපස්සේ සාරජ්‍යති යම්පිදං චක්කු සංපස්ස පච්චා උපච්ඡති වේදයිත. අපි ටික කියනකොට තේරුම් ගන්න චක්කු සංපස්සෙන් හටගන්න යම් වේදනාවක් තියනවාද සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තස්මින්පි සාරජ්‍යති. ඒක හොඳයි කියලා සත්‍යයි. වේදනා. තස්ස සාරත්තස්ස ඔන්න ඔය දේ. ඔය හොඳයි කියපු එකක් හරි. හරි රූපේ හරි විඥානේ හරි පස්සේ හරි වේදනාවේ ඕන එකක් හොඳයි කියපු ඕන එකක් ගැන මොකද වෙන්නේ සාරත්තස්ස ඇලෙන සංයුත්තස්ස සංයුත් වේලා කියන්නේ බැඳෙන සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලස්ස මුලා වෙන සිහි මුලා වෙනවා ඒක ගැන සම්මූලස්ස එතකොට මොකද වෙන්නේ අසාදානුපස්සිනෝ විහෙරති ආස්වාදේ අනුව ඉන්නවා. හරි. එහෙම වුණහම මොකද වෙන්නේ? ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡන්ති. නැවත නැවත පංච උපාදානස්කන්ධ රැස් කරමින් ඉන්නවා. ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡන්ති. හරි. තව එහාට යනවා දැනට ওই ටික ඇති. ඊළඟට ඔකේ අනිත් පැත්ත වුණා චක්කුංචකෝ බික්කවේ ඥානං පස්සං යථා භූතං නැහැ කියන එකේ ඇත්ත ඇති ඇති දැක්කොත් දැනගත්තොත් මොකද වෙන්නේ චක්කුංචකෝ බික්කවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං රූප ගැන ඇත්ත ඇති ඇති දැක්කොත් දැනගත්තොත් චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං විඥානේ ඇත්ත ඇති ඇති දැක්කොත් දැනගත්තොත් දැක්කොත් චක්කු සම්පස්සං චක්කු සම්පස්සේ ගැන ඥානං පස්සං යථා භූතං ඊළඟට කියනවා යම්පිදං චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා චක්කු සම්පස්සේ නිසා උපදින වේදනා සුඛhari දුක්ඛhari අදුක්ඛම සුඛhari ඒකේ තම්පි ඥානං පස්සං යථා භූතං ඒකේ ඇත්තේ දැක්කොත් මොකද වෙන්නේ චක්කුස්මින් න සාරජ්‍යති ඉස්සෙල්ලා කේ සාරජ්‍යති කියලා දැන් කියනවා න සාරජ්‍යති මේකේ සතුටු වෙන්නේ රූපේසු න සාරජ්‍ය රූපේ ගැන සතුටු වෙන්නේ ඇත්ත ඇති හැටි දැක්කොත් චක්කු විඥානේ න සාරජ්‍යති චක්කු සම්පස්සේ න සාරජ්‍යති යම්පිදං චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදා ිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තස්මින්පි න සාරජ්‍යති සතුටු නැත්නම් මොකද වෙන්නේ තස්ස අසාරත්තස්ස අසංයුක්තස්ස අසම්මූලස්ස ආදීනවානුපස්සිනෝ විහෙ. ඒ ඇලෙන්නෙත් නෑ, බැඳෙන්නෙත් නෑ, සිහි මුලාවෙන් ගන්නෙත් නෑ. අසම්මූලස්ස. එතකොට මොකද වෙන්නේ? ඔන්න ආදීනවානුපස්සිනෝ විහෙ. එතකොට ඒක ආදීනානුපස්සීව විහරණය කරනවා. එතන තව දෙයක් තියෙනවා දැනගන්න. ආදීනව සංඥාවෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? ආදීනවයේ දකින්නවා කියන්නේ මොකක්ද කියන එක? මෙතන පෙන්නන. හිතන් ඉන්නේ ආදීනවයි කියලා වෙන දෙයක් නෙවෙයි. මෙතන ධර්මයෙන් පෙන්නනවා මොකද්ද මේ ආදීනවයෙන් ඉන්නවා කියන්නේ කියලා. ඇහි රූපේ චක්කු විඥානය. එහෙම ඉන්නකොට ආදීනවානුපස්සිනෝ විහෙරතෝ මොකද වෙන්නේ? එතකොට ආයතින් පංච උපාදානස්කන්ධා නැවත නැවත පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡන්ති. වැඩෙනානේ ප්‍රහීනමි. ආදීනවන් ඉන්නකොට. හරි. අපි සූත්‍රයේ දිගයි. ওই ටික අපට ඇති. ඔතන බලන්න. අජානං අපස්සං යථා භූතං නොත් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ඊළඟට ඥානං පස්සං යථා භූතං වුණා පංච උපාදානස්කන්ධ ප්‍රහීන කරනවා. අපචයන්ද. මොනවා ගැනද? ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඥානය ගැන, පස්සය ගැන. ඒ පස්සේ නිසා ඇතිවෙන යම් වේදනාවක් වෙයිද? සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා ඒ වේදනාවක් වෙයිද? අන්නේ. නේද? ඒව ගැන එතකොට යථා භූත ඥානෙ නැත්තම් ආස්වාදානුපස්සිනෝ විහෙරති. ආස්වාදේ විඳ විඳ ඉන්නේ. යථා භූත ඥානෙ ආවොත් ඒකේ ආදීනමය දකින්න. එහෙම කෙනා පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඕකට කියනවා සසරෙන් මිදෙන මාර්ගය නැත්නම් ආර්ය මාර්ගය කියලා. හරි? ඒ කියනවා ඒවා තමයි සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. හරි? ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ ওই විදිහට. කර සම්මාදිට්ඨිය ඉන්නේ අතන යථාභූත ඥානය තියනවද නැද්ද කියන එක. එතකොට දැන් බලන්න අපි ඇත්ත ඇති හැටි දැක්කේ නැති වුණහම රූපය එළියේ තියනවා කියලා බාර ගන්නවා නේද? ඒ දැනගත් රූපය. ඇත්ත ඇති හැටි දකිනකොට මොකද වෙන්නේ? මූක සකස් ඉන්නේ හිත ඇතුළේ. එතකොට එළියේ මෙච්චර කල් තියනවා කියලා හිතපු රූපේ ආදීනවයක් නේද දැන් දකින්නේ? අපි ඕකින්ද කොච්චර දුක් වින්ද? ඕක මේ හිතෙන් සකස් වුණ දෙයක් කියන අවබෝධේ නැහැ.
නේද?
ඔය අවබෝධය නැති හින්දා දුක් වින්ද? අවබෝධය ආවනම් ඔය හදපු දුක් ටික ප්‍රහීන වෙන පැත්තට තමයි දැන් යන්නේ. ඒ වන්සා යම් කිසි දුකක් හැදුවද ඒවා ටික ප්‍රහීන වෙන පැත්තට තමයි යන්න දැන් මෙනෙහි කරන්නේ. ඕකට තමයි අරිෂ්ඨාංගික මාර්ගය
කියන්නේ.
දැන් යථාභූත ඥානෙ කියන්නේ ওই ඇත්ත ඇති හැටි දකින්න. චක්කුම් කියන එකේ ඇත්ත ඇති හැටි, රූපං කියන එකේ ඇත්ත ඇති හැටි. යන්න පස්සම යථාභූත. හරි? ඒක එක මට්ටමක්. ඉතින් ඕකේ තියෙන එක මට්ටමට යනවා. පටන් ගන්න එක තැනක් තමයි ඒක. ඔය ਬਾහිරේ තියනවා කියලා හිතුවට ඒක නෙමෙයි අත්දැකත්තේ. මොකද හැදිලා තියෙන්නේ හිත ඇතුලේ. නේද? එතකොට අපි ਬਾහිරේ පණවන්න යන්නේ නැහැ. ඒකෙන් සතුටු වෙන්න යන්නේ නැහැ. පැනෙව්වා නම් ඒකේ ආදීනමයක් තමයි දැන් දකින්නේ. මුලාව හින්දා. දැන් අපි හිතෙන් මොනවා හරි හැදුවා කියන්නේ හරියට හීනයක් දැක්කා වගේ නේද? එහෙමද? හිතෙන් යම් කිසි දෙයක් හදලා ඒක දැනගත්තා කියන්නේ හීනයක් දකින්නවා. හීනේ කියලා දැනගන්නකම් අපි ඕක පිළි අරන් ඕකේ සතුටු වෙනවා. නේද? හීනයක් දැකෙද්දි ඉතින් ඒක එන්ජොයි කරනවා. කොයිලා හැරි ඇහැරුණොත් දැන් ඒව හොයාගෙන යනවද? අපිට කැමර වේලක් එහෙම තිබුණා හීනේ. නෑ නෑ ඇහැරුණ ගමන් මොකද වෙන්නේ? අරක කන්න යනවද? හීනයක් කියලා දැනගන්නවා නේද? හිතෙන් හදපු දෙයක් කියලා දැනගන්නවා. දැන් අරක ගැන කලකිරෙනවා නේද? ඕක තියනා කියලා මෙච්චර වෙලා මේ දුකක් නිඳලා තියෙනවා. සැප කියලා හිතාගෙන හිටියට. ඇයි? හිතෙන් හදපු දෙයක් විතර. තේනවද?
හීනෙන් කණ්ඩත් ඇති. ඇකිටම තේරෙනවා නේ මේ ගොංකම කියලා.
ගොංකම කියලා තේරෙන්න නම් ඇහැරෙන්න ඕනේ. හීනේ දැක දැක ඉද්දි දන්නවද ඒ බව? නෑ. ඔන්න ඕක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපිට වෙලා තියෙන. මුලාවෙන් අන්ධකාරේ ඉන්නවා. ඒ කියන්නේ හීනේ ඉන්නවා. ප්‍රඥාලෝකෙන් තමයි ඇහැරෙන්නේ නැගිටින්නේ. ප්‍රඥාව ඇති වෙනකන් අපි අරවයි ආස්වාද විඳ විඳ ඉන්නා. මේක හොඳයි මේක හොඳයි කිය කිය. ඔව්. මෝහන්දකාරය හොඳට නිදි. දහමක් කාලා තමයි ඕකනේ. පොඩ්ඩක් නැගිටින්න පුළුවන්. ඒකයි මේ ධර්මයක් අහන්න ලැබුණ කාලෙක උපදිනේකේ වාසනාව. ඒක ඕවා තනියෙන් හිතා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. බුදු කෙනෙක්ව පෙන්නලා දුන්නොත් තමයි අපිට ওই පිළිවෙලට හිතන්න පුළුවන්. අනේ එහෙම දෙයක් නෙවෙයි. ඒකයි මේ ධර්මයක් අහන්න ලැබෙනේකේ වාසනාව. ඇත්ත දකින්නකොට ඉතින් මුලාවෙන් අයිති කරගත්තු ටික අතාරින්න.
හීනෙන් ආවම අතාරිනවා.
ඔව්. හීනෙන් කාපු කෑම දැන් ඇහැරලත් කන්න යන්නේ නැහැ. ඒක හීනයක් කියලා දැක්කද? අතෑරීම ඉබේටමයි වෙන්නේ නුවණින් දැකීමක්. ඒකයි රූපය මොකද්ද? රූපය හටගත්තේ ඇයි? අපි නිදාගෙන ඉන්න හින්දා. හීනේ පිනුනේ ඇයි නිින්දේ හිටියේ? ඇහැරලා හිටියනම් මේක හටගන්නවද? ආ නිරෝධය. අත්තංගම. වෙනා ඉතිරූපං ඉතිරූපස්ස සමුදේ වූ ඉතිරූපං ස අත්තංගම. නෝ ඔය නුවණ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් හිටියොත් මාර්ය මාර්ගේ වැඩෙන්නේ. ආයි ලෝකෙට අහුවෙන්නේ නැහැ. මොකද ලෝකෙ කියන්නේ මුලාවෙන් හදාගත්තු දෙයක්. ඔතනමයි තියෙන්නේ ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධය. මාර්ගය. ඔකට කියන ආර්ය මාර්ගය නැත්නම් ලෝකයේ ඉක්මවා යන මාර්ගය. මේ මොහොතට එන්න ඕනේ නැහැ ඔය වැඩේ කරන්න ඕනේ. ඊයේ දැක්කේ හීනයක් කියලා අදවත් තේරුම් ගන්නකො. එක සැරයක් තේරුම් ගත්තොත් ඊළඟ සැරේ රැවටෙන්නේ නැහැ. සමුදය මොකද්ද කියදුන්නේ? යුගනන්දව වඩන්න පුළුවන්. ඒක වඩන්න සමතයයි විපස්සනායි. දැන් මේ සූත්‍රෙම කියනවා හොම් බලන කෙනාගේ සමතයයි විපස්සනාවයි වැඩෙන්නේ කියලා. ඔව් මාර්ගෙවි වැඩේ. මේක නුමනින් දකිනකොට විපස්සනාව. ඒක දකින්න නැතුව සිහිය එහෙම හෙදුවනකොට ඔන්න සමතෙන් ආපහු ගන්නවා. සමාධිය. සමාධියෙන් සිහිය ඇති කරනවා. විපස්සනාවෙන් නුවණ ඇති කරනවා. ওই දෙක එකට යෙදෙනකොට මාර්ගෙ වැඩේ. සමත විපස්සනා කියන්නේ ඕකට. හරි දැන් මෙහෙම දකිනකොට සමත විපස්සනා වැඩි වෙනවා. ඒ ටික පෙන්නවා. රූපේ දැක්කම රූපේ යථාභූත ස්වභාවය දකිනකොට යන්නේ රූපෙන් මිදෙන පැත්තට. ඔව්. මේක එළියේ තියනා නෙමෙයි මේක හිතෙන් අපේ මුලාවෙන් හදාගත්තු දෙයක්. අවිද්‍යාවයි මුලාවයි ඒ හින්දා හදාගත්තු රූපෙට තමයි අපි තණ්හා කරන්නේ. අර හීනෙන් දැක්ක කෑම වේලට තමයි තණ්හා කරලා තියෙන්නේ. කෙලෙස් ඇති වෙන්නේ ඒ හින්දා. ඔක එතකොට මේ රූපේ මොකද්ද සමුදේ මොකද්ද කියලා දැක්ක කෙනා ඒකේ කලකිරෙනවා. ඕ හීනෙන් දැක්ක එකකට නිහාස කරලා තියෙන්නේ. කියන්නේ හිතෙන් හදපු දෙයකට නෙමෙයි ඇත්තට තියෙනවා කියලා එච්චර කල් මුලා වෙලා
තියෙන්නේ. දැන් සර් කියන දේ අපි අහන් ඉන්න ගමන් සර්ගේ රූපේකුත් අපි හිතෙන් මුලා හදාගත්තම අපි ඒත් මුලා වෙන්නේ සර්.
ඔව්. ඒ රූපේ එළිය නෙමෙයි ඔය හිත ඇතුලේ තියෙන. අපි දකින්න.
දැන් සර්ගේ ධර්මයේ අහන ගමන් අපි මේ සර්ගේ රූපෙත් අපි හිතින් හදාගත්තා නම් අපි ඒ ධර්මයේ කිව්වට මුලාවේ තමයි ඉඳලා තියෙන්නේ.
ඔව්. එහෙනම් තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වක්කලි ලස්සන රූපේ දිහා බලා ඉන්න හරි කැමති බුදුරජාණන් එතකොට කියන වක්කඩි ඔය මේ කූති කාය මේ කුණු ශරීරයේ දිහා බලා ඉඳලා වැඩක් නැහැ. ධර්මය දකින්න ධර්මය දැක්කොත් බුදුන් දකින්න පුළුවන්. මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා දේශනා. එතකොට ධර්මය දකින්න කෙනා තමයි බුදුහාමුදුරුව දකින්නේ. ඔයිද හීනේ දකින හැම මොහොතේම පටිච්ච සමුප්පන්න. ඒකේ පටිච්ච සමුප්පන්න බව දකින්න මේ හේතු යෙදුන හින්දායි ඔහම හටගෙන තියෙන්නේ. මේ හේතු නැත්තම් නිරෝධයි. අත්තංගම. රැවටෙන හැම මොහොතක්ම පටිච්ච සමුප්පාද. අවිද්‍යාව, මුලාව, තණ්හාව. ওই ටික තියනා කියන්නේ පටිච්ච සමුප්පාදේ ඉතුරු ටික තියෙනවා. ඔව්. මොන ඕනම වෙලාවක ආයතනයක් පාවිච්චි කළා නම් ඒ නිසා දැනුවත් වුණා නම් තේරුම් ගන්න ඕන ඔය ධර්මතාවය තියෙන. ආයතනෙන් දුන්නේ සංඥාවක් විතරයි, ඉතුරු ටික හිතෙන් හැදුවේ. බාහිර ලෝකෙ හිතෙන් හැදුවේ. ඔව් ඒක තව ටිකක් නුවණින් බලන එක. දැන් අපේ විඥාන එක මොහොතක එක විඥානයක් විතරයි හට ගන්න පුළුවන්. ඒක ඒ චිත්ත නියාම ධර්මය. එක හිතක් හැදෙනකොට තව හිතක් ඒ මොහොතෙම හැදෙන්න බෑ. ඒ හිත ඉවර වෙලාමයි තව හිතක් පහළ වෙන්නේ. ඒක තව ටිකක් නුවණින් බලන විදිහක්. ඒ කියන්නේ දැන් අපේ චක්කු විඥානේ පහළ වෙනකොට දැකීමක් සිද්ධ කරනවා නම් ඒ මොහොතේ සද්දාහන්න බෑ. අද චක්කු විඥානේ තියෙන මොහොතේ සෝත විඥානයක් නැහැ. හැබැයි මේක හුඟක් වේගෙන් වෙනවා. අපට ඕක වෙන් කරගන්න බැරි තරම් වේගෙන්. මේ හින්දා තමයි අපිට හිතෙන්නේ දකින ගමන් අහනවා, ගඳ සුඳ දෙන්නේ ඔක්කොම හැම වෙඩ කරනවා කියලා. ඒ වුණාට ඔය එක එකක් වෙන වෙනම වැඩ කරන්නේ. එක විඥානයක් හටගෙන නිරුද්ධ වෙලාමයි තව විඥානයක් පහළ වෙන්නේ. ඒ විඥානේ හටගෙන නිරුද්ධ වෙලාමයි තව විඥානයක් පහළ වෙන්නේ. ඒක ගැඹුරට දකිනකොට දකින්න පුළුවන් මේ දැන් විඥානේ තියෙන වෙලාවට විතරනේ ඇහැට තේරුමක් තියෙන්නේ, දැකීමක් වෙන්නේ නේද? විඥානේ නැති වෙලාවට ඇහැක් තියෙනවා කියන එකේ තේරුමක් නැහැ, දැකීමක් වෙන්නේ නැහැ. එතකොට ඇහැ කියන ධර්මතාවය හටගන්නේ දකින මොහොතේ. චක්කු කියන චක්කායතන මට්ටම. ඒක පෙර නොතිබීමමයි හටගන්නේ. ඊළඟට සෝත විඥානයක් පහළ වෙනකොට මේක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ තව ධර්මතාවයක්. හරි. පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඕවා තියෙනවා. චක්කු විඥාණය තියෙනකොට විතරයි ඇහැට තේරුමක් තියෙන්නේ. සෝත විඥාණය තියෙනකොට විතරයි අර සෝතායතන මට්ටම. ඒක සිද්ධ නොවන වෙලාවක සද්දයක් අහන්නේ නැති වෙලාවක අනක් තියනවා කියන එකේ තේරුමක් නැහැ. ඇරිච්ච මිනිහගෙත් කනක් තියෙනවා, රද්ද ඇවිල්ලා වඳිනවා. හැබැයි විඥාණය පහළ වෙන්නේ නැහැ. එතකොට අපි කනක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. නේද? ඒක විඥාණය පහළ නොවන මොහොතේ ආයතනය කියන එකට තේරුමක් නැහැ.
දැන් මේ වෙලාවේ ජීව විඥාණය නැහැ. මේ ගාන විඥාණය නැහැ. ගාන ආයතනය නැහැ, ජීව ආයතනය නැහැ.
ඕ ඕක මෙහෙමයි. හැබැයි ඔය විඥාන කියන ඒවා දැන් අපි මේ පොඩි ක්ෂණයක් ගන්නකොට කෝටියක් විතර ඇති වෙලා නැති වෙලා අපිට වෙන් කරගන්න බැරි තරම් වේගෙන්
මේ
හින්දා ඔක නැහැයි කියද්දි හැබැයි අපිට
දැන් රසක් දැනෙන්නේ නැහැ නේද කොහොමද මේ වෙලාවේ? ඒ නිසා ජීව විඥානය නැහැ. ගාන විඥානයක් නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒ දෙක මේ දවලයි නැහැ. අනිත් ඒවා තියෙන්න පුළුවන්.
හැම විඥාණයම ඔහම තමයි. අපි බැලුවත් නැතත් ඕක තමයි ධර්මතාවය. ඔය වේගෙන් හටගන්නා නිරුද්ධ වේ. ඒත් එහෙම තමයි. දැන් ඔහු පෙන්වයි නැහැ කියලා විඥාන වේගයේ අඩුවෙඩියක් නැහැ. ඒක එහෙමමයි. අපි දකින්නවද නැද්ද කියන එක, දැන් ෆෑන් එක කරකෙන එක අපි දැක්කද නැද්ද කියලා ඔහුගේ වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඔහි වැඩ කරනවා. අපිට ඕනනම් බලන්න පුළුවන් නැත්නම් ඔබලා ඉන්න. නේද? ඒ වගේ තමයි මේ හිත කියන එක බැලුවක් නැතත් ඔහේ වැඩ.
මොකක් හෝ විඥානයක් තියෙනවා. නැති වෙන්නේ නැහැ.
ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා.
ඒක දැනෙන්නේ නැති නිසා මම මේ කියන්නේ මේ වෙලාව ජීව විඥානය නැහැ නේ. ඒක මම කියන්නේ. විඥානයක් තියෙනවා. විඥානය නම් අපි මේ නැග්ලා නේ. මම කියන්නේ මේ මොහොතේ දිවට රසයක් දැනෙන්නේ නැහැ. ජීව විඥානය නැහැ. ජීව ආයතන වැඩ කරන්නේ නැහැ. ගාන ආයතන වැඩ කරන්නේ නැහැ. අනිත් ආයතන වැඩ කරන්නේ නැහැ.
ඔය විපස්සනාව තමයි. දැන් නුවණින් විමසනවා කියන්නේ විපස්සනාව. නැ සමතේ ඕන වෙන්නේ විපස්සනාවකට. දැන් ඕක ගැන අපි කතා කරන මොහොතේ gedara ගැන හිතනවනම් ඔන්න පේනවා මේ සමතේ නැති හින්දා, සමාධිය නැති හින්දායි මේක වෙන්නේ. එතකොට පේනවා සමාධිය අවශ්‍යයි. නේද? අපි මොකක් හරි උපක්‍රමයකින් හිත එකඟ කරගන්න පුරුදු කරනවා. ඒකට තමයි උදේ භාවනා ටික කියන්නේ. ඔව් සමුදය අත්ංගමය දැකීම විපස්සනා. විපස්සනාව කියන්නේ ආර්ය මාර්ගයේ වැඩෙනවා. ආර්ය ශ්‍රාමික මාර්ගය. දැන් ලෝකෝත්තර මාර්ගයේ වැඩෙනවා. ඔක දකින්න දකින්න. ඒවා ඔක්කොම එනවා ඔක වැඩෙනකොට. දකින්න දකින්න දැන්. ඕවයි මිදෙනකොට ලොකු සතුටක් එනවා. මේවට ඇලිලා ඉඳලා විඳ දුක මොකද්ද කියලා පේනවා. හරි ඒක අත්හරිනකොට තමන්ට ලොකු සහනය, ප්‍රීතිය, ප්‍රමෝදය සේරම එනවා. මේකෙම පෙන්නනවා මේකෙ මේ මේ මේක ඊළඟට කියන්නේ ඕවා ටික වෙනකොට අහතුන් ඉඳලා ටිකක් කියමු. තස්ස අසාරත් තස්ස අසංයුත්තස්ස අසූම් අසම්මූල්හස්ස ආදීනවානුපස්සිනෝ විහෙරතු. ඒ ටික තේරෙනවනේ දැන්? නේද? බැඳෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒව ගැන සිහි මුලා වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ආදීනවානුපස්සිනෝ විහෙරතු. ආදීනව දකින්න ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ආයතින් පංච උපාදානස්කන්ධ අපචයන් ගච්ඡන්ති. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් වෙන්නේ නැහැ. රහීන වෙවි. එතකොට මොකද වෙන්නේ? තණ්හා. තණ්හාව ගැන ටිකක් විස්තර කරනවා. තණ්හාව කියන්නේ මොකද්ද? චස්ස පොවනෝ භවිකා නන්දිරාගසගතා తත්‍ර తත්‍රාදි නන්දෙනි. මොහොම කියන තණ්හාවට මොකද වෙන්නේ? සාචස්ස පහියති. ප්‍රහාණය. ඒ ලක්ෂණ තියෙන තණ්හාව ටික ටික ප්‍රහාණය. එතකොට මොකද වෙන්නේ? තස්ස කායිකාපි දරතා පහියන්ති. මේ දැඩිව ගත්තු කය ටික ටික ප්‍රහාණය. චේතසිකාපි දරතා පහියන්ති. දැඩිව ගත්තු හිතත් ටික ටික ග්‍රහණය වෙනවා. කායිකාපි සන්තාපා පහියන්ති. කයෙන් මොනවා හරි සන්තාපයක් වින්දාද ඒකත් ග්‍රහණය වෙනවා. චේතසිකාපි සන්තාපා පහියන්ති. කායිකාපි පරිලාහා පහියන්ති. දැවි පරිලාහය. කායිකාපි පරිලාහා පහියන්ති. චේතසිකාපි පරිලාහා පහියන්ති. හිතේ දැවීමක් තියෙනවා එකත් මේ ප්‍රහීණය. එතකොට මොකද වෙන්නේ? සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේ සුඛය පටිසංවේදනය කරා. කායිකවයි මානසිකවයි දෙක. කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදේ. ඔන්න ඊළඟට තමයි ඒක වැදගත් මේක. යා තථා භූතස්ස දිට්ටි. ඔන්න ඇත්ත ඇති හැටියට දකින. ඔය කියන දැක්ම එනකොට යා තථා භූතස්ස දිට්ටි. සාස්ස හෝති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි ඇති වුණා කියන එක. ඈ ඔය දැක්ම එනකොට යාතථා භූතස්ස දිට්ඨි සාස්ස හෝති සම්මාදිට්ඨි යන එකට කියන සම්මාදිට්ඨිය කියලා. යෝ තථා භූතස්ස සංකප්පෝ. ඔය විදිහට හිතනකොට ඒ ඇත්ත ඇති හිතගෙන කල්පනා කරනකොට මොකද වෙන්නේ? සාස්ස හෝති සම්මා සංකප්පෝ. අන්න සම්මා සංකප්පය ඇති වුණා කියලා. යෝ තථා භූතස්ස වායාමෝ. ඒ විදිහට ඇත්ත දකින්න වෑයම් කරනකොට සාස්ස හෝති සම්මා වායාම. සම්මා වායාමයේ ඇති වුණා කියන්නේ. යා තථා භූතස්ස සති. සති. සාස්ස හෝති සම්මා සති. එන්න ඔය විදිහට සිහිය පිහිටනකොට ඕකට කියනවා සම්මා සතිය කියලා. වෙනද ඒකේ වැදගත් කරනවා. නිකන්ම සිහිය පිහිටුවා නෙවෙයි. මේ විදිහට යථාභූත ඥානේ එන විදිහට සිහිය පිහිටනකොට ඒකට කියනවා සම්මා සති. යෝ තථා භූතස්ස සමාධි සාස්ස හෝති සම්මා සමාධි. ඔය සමාධියේ අර සමාධියේ වෙනස් නේ. සම්මා සමාධිය කියන්නේ. ඇති වෙනවා. ඔකට කියනවා ඒ සමාධි. සාස්ස හෝති. එතකොට මොකද වෙන්නේ? තුබ්බේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසිද්ධෝ හෝති. එතකොට කාය කර්මයයි වචී කම්මයයි ආජීවය සුපරිසිද්ධෝ හෝති. පිරිසිදු වෙනවා. ඒ කියන්නේ සීලය පිළිපදිනවානේ. කාය කම්ම වචී කම්ම පිරිසිදු වෙනවා දැන්. දැන් අර කලින් කුටු කුටු ගගා හිටියේ ඒවා නැහැ. අර හේ බෙරේ ගැන කතා කරලා කාට හරි කියන්න ඕනේ නැහැ දැන්. ප්ලේන් එක ගැන කාට හරි කියන්න ඕනේ නැහැ. ලෝකේ ගැන කාට හරි කියන්න ඕනේ නැහැ දැන්. ඒකට කයත් සංවරයි වචනෙත් සංවරයි. සස්ස
සමාධියයි සම්මා සමාධියයි
ලොකු වෙනසක් තියෙනවා. ආර්ය මාර්ගයේ තමයි සම්මා සමාධිය තියෙන්නේ. නිකන් හිතේකම් කරලා ඉන්න සමාධිය නෙමෙයිනේ. සම්මා දිට්ඨිය යථාභූත ඥානය එක්කින සමාධිය. අරවයි මිදෙනකොට එන සමාධිය. කාමයන්ගෙන් මිදෙනවා කියන ඔය දැන් කාම වස්තු ටිකනේ අයින් වෙන්නේ ලෝකෙට අයිති දේව විවිච්ච කාමේ විවිච්ච අකුසලේ ධම්මේ අන්න එතනින් එන සමාධි ධ්‍යාන වැඩෙන්න ගන්න. එතකොට මොකද වෙන්නේ? කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති. ඒව මස්සායන් අරියෝ වට්ටංගිකෝ මග්ගෝ භාවනා පරිපූර්ණ ගච්ඡති. තේරෙනවා? ඔන්න ඔය විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාව සම්පූර්ණ වීම සිද්ධ වෙනවා. ඈ? ඒවමස්සයන් අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. පරිපූර්ණ වෙනවා. තස්ස එවං ඉමං අරිය අට්ඨංගිකං මග්ගං භාවයතු. ඔක භාවිතා වෙනකොට වෙන වෙන ටික කියනවා ඊළඟට. ඔය විදිහට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනකොට වෙන්නේ මොකද්ද කියලා. චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. සතර සතිපට්ඨානිය පරිපූර්ණ වෙනවා. ඔය ටික නැතුව සතර සතිපට්ඨානිය පූර්ණ වෙන්න විදියක් නැහැ. තේරෙනවද? ධර්මය ගැන දැක්මක් නැතුව යථාභූත ඥානය නැතුව සතිපට්ඨානයක් වැඩෙන්න විදිහක් නැහැ. ඒකයි මම කියන්නේ. තස්ස එවං එමන් අරියං අට්ඨංගිකං මග්ගං භාවයතු. ඒක භාවිතා කරනකොට තමයි චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. ඒ විතරක් නෙමෙයි. චත්තාරෝපි සම්මප්පදානා භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. සතර සම්‍යක් ප්‍රදාන කියන එක නේද? ප්‍රදාන වීර්ය. පරිපූර්ණ ගච්ඡන්ති. ලඟ චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. සතර ඉද්ධිපාදවලින්. පංචපි ඉන්ද්‍රියානි භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. පංච ඉන්ද්‍රිය වැඩෙනවා. පංචපි බලානි භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. පංච බල වැඩෙනවා. සත්තපි බොජ්ජංගා භාවනා පරිපූර්ණ ගච්ඡන්ති. සත්ත බොජ්ජංග වැඩෙනවා. දැන් පේනවද ඔවා ඉබේ වෙන දේවල් අර ටික සිද්ධ වුණා. ඒ ටික සිද්ධ නොවුනොත් ඕක වෙන්නේ නැහැ. ඊළඟට මොකද වෙන්නේ? තස්සිමේ මෙන්න මේ විදිහට ද්වේ ධම්මා යුගනද්දා වත්තන්ති. ධර්මතා දෙකක් යුගනන්දව වැඩෙනවා. මොනවාද? සමතෝච විපස්සනාච. සෝයේ ධම්මා. එතකොට මොකද වෙන්නේ? සෝයේ ධම්මා අභිඥා පරිඤ්ඤය. අන්න මොනවා හරි ධර්මයක් අභිඥා පරිඤ්ඤය වෙන්න ඕන. අවබෝධෙන් පිරිසිඳ දකින්න ඕන නම් යම් ධර්මයක් අභිඥා පරිඤ්ඤය. තේ ධම්මා. ඔන්න ඔය කියන ඒ ධර්මතාවය අභිඥා පරිඥානාති. අවබෝධෙන් දැනගන්න. යේ ධම්මා අභිඥා පහතබ්බා. මොනවා හරි ධර්මයක් අවබෝධෙන් පහ ග්‍රහණය කරන්න ඕන නම් තේ ධම්මේ අභිඥා පජහති. මේකයි කරන්නේ. ඒ තණ්හාවද. යේ ධම්මා විඥා භාවේ තබ්බ මොනවා හරි ධර්මයක් භාවිතා කරන්න ඕන නම් අවබෝධයෙන් තේ ධම්මා විඥා භාවේ මේක භාවිතා කරන්න. ඒ අරෂ්ඨං කියනවා. යේ ධම්මා විඥා සච්චිකා තබ්බ තේ ධම්මේ අවිඥා සච්චිකරෝති. මොනවා හරි සාක්ෂාත් කරන්න තියනවා නම් සාක්ෂාත් කරන්න. ඊළඟට අහනවා කතමේච භික්ඛවේ මොනවාද භික්ෂූනි ධම්මා විඥා පරිඥය. අවබෝධයෙන් දැනගන්න ඕන ධර්මතා මොනවාද? පංච උපාදානස්කන්ධ 30 වචනීයම් වචනෙන් කියන පංච උපාදානස්කන්ධ ඒක වචනෙන් කියනවා නම් කොහොමද සෙය්‍යති දම් රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ අන්නව තමයි පරිඥය වෙන්නේ අවබෝධයෙන් දැනගන්න ඕන අභිඥා පරිඥය ඉමේ ධම්මා අභිඥා පරිඥය ඔය කියන ධර්ම අවබෝධයෙන් දැනගන්න. මොනවාද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. කෙටියෙන් කිව්වොත් මොකද්ද ඔය? සංකීර්ණේ පංච උපාදානස්කන්ධ දුක. දුක කියන එක අවබෝධයෙන් දැනගන්න ඕනේ. අභිඥා පරිඤ්ඤය. කතමේච වික්ඛවේ ධම්මා අභිඥා පරිඤ්ඤය පංච උපාදානස්කන්ධා තිස්ස වචනියන් සේයති දම් රූප උපාදානස්කන්ධෝ වේදන උපාදානස්කන්ධෝ සංඤ්ඤ උපාදානස්කන්ධෝ සංඛාර උපාදානස්කන්ධෝ විඤ්ඤාණ උපාදානස්කන්ධෝ ඉමේ ධම්මා අභිඥා පරිඤ්ඤය. හරි. ඊළඟට කියනවා කතමේච වික්ඛවේ ධම්මා අභිඥා පහතක්ද මේ අවබෝධයෙන් ප්‍රහාණය කරන්න ඕන මොනවද ඒ ධර්මතාවය? අවිජ්ජාච භව සංහාච. අවිද්‍යාවයි භව සංහාවයි. ඉමේ ධම්මා අභිඥා පහතක්. අවිද්‍යාවයි භව සංහාවයි තමයි ප්‍රහාණය කරන්නේ. කතමේච භික්ඛවේ ධම්මා අභිඥා භාවයේ තබ්බා. අවබෝධයෙන් භාවිතා කරන්න ඕන ධර්මතාවය මොකක්ද? සමතෝච විපස්සනාච. අවුරු හරි කියනා නම් බුදුහාමුදුරුවෝ සමතයයි විපස්සනායයි වඩන්න එපා කිව්වා කියලා ඔන්න තියෙනවා. ඒ
දෙක තමයි වඩන්නේ.
කතමේච වික්කවේ ධම්මා අභිඥා භාවේ තබ්බා. සමතෝච විපස්සනාච. මේ ධම්මා අභිඥා භාවේ තබ්බා. මේ ධර්මය තමයි භාවිතා කරන්න. කතමේච වික්කවේ ධම්මා අභිඥා සච්චිකා තබ්බා. මොනවද දැන්? සාක්ෂාත් කරන්න ඕන සච්චිකා. විද්‍යාච විමුක්තිච. විද්‍යා විමුක්ති කියන දෙක. ඉමේ ධම්මා අභිඥා සච්චිකා තබ්බා. ඉදම වෝච භගවා අත්තමනාතේ වික්ඛු භගවතෝ භාසිතං අභිනන්දු. ඉන්නවක තමයි මහා සලායතනික සූත්‍රය. දැන් තේනවා නේද ධර්මතාව ටික ඔක්කොම වෙඩෙන්න අවශ්‍ය දේ තමයි චක්කුම් රූපං චක්කු විඥාන ඊළඟට චක්කු සංපස්සේ ඒ පං සංපස්සේ නිසා හටගන්න වේදනා. ඔන්න ඔය ටික ගැන ඥානං පස්සං යථා භූතං. අච්චරයි ඔන්න. ඕක කළොත් අනිත් ටික වැඩි. හැබැයි අපි ඉන්නේ සසරේ යන කෙනා ඉන්නේ අඥානං අපස්සං යථා භූතං. එතකොට ඕක දෙන්නේ පංච උපාදානස්කන්ධ කොට ගහ ගහ ඉන්න. ඥානං පස්සං යථා භූතං වුණ එහෙම වෙන්නේ නෑ. ආර්ය මාර්ගයට වැටෙන. එතකොට සතර යන මාර්ගයට වැටෙනවද ආර්ය මාර්ගයට වැටෙනවද කියන එක තියෙන්නේ උතන. ආයතනය පිරිසිදුද දකින්නවද නැද්ද? ආයතනය කියවහම අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි දෙක. හැද රූපේ. ඔව පිරිසිදුද දකින්නවද නැද්ද? ඇත්ත ඇති ඇති දකින්නවද නැද්ද? එතන තමයි තියෙන්නේ. සයි රූපේ දෙක එකතු කරලා තමයි අපි ලෝකය කියන්නේ. කෙලවර නෙමෙයි ලෝකය කියන්නේ ඔබට. ඇහත් ලෝකෙටයි ති රූපෙත් ලෝකෙටයි ති ඔය ඉන්නේ රූපේ හැදිලා ලෝකේ හැදිලා. කනත් ලෝකෙටයි ති ශබ්දත් ශබ්ද වලින් හදන රූපක් ලෝකෙටයි ති. නේද? ඒ ශබ්ද වලින් හැදුවනේ රූප ගොඩ. ඔය හදන එක තමයි අපි ශබ්දයක් අහන අහන සැරේට කරන්නේ. ඒක තමයි ඒරම ලෝකෙටයි ති දේවා. කරලා බලන්න මොකද වෙන්නේ කියලා.
ඒක තමයි සමහරවයි
මිදෙනකොට.
මම අහන්න හිටියේ. නැවත සර්ගේ ධර්ම සාකච්ඡාවෙන් සීඩියකින් ඇහුවා. වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ධර්ම දේශනාවක් මේ අපි සීඩියකින් අහගෙන හිටියත් අපිට අර ධර්ම දේශනාවකින් අහනවා තමයි. දැන් ඒ වගේ මෙතන මුලාවකුත් ඇති වෙනවා. මොකද සර්ගේ රූපෙත් නැවිලා පේනවා. අර ස්වාමීන් වහන්සේගේ රූපෙත් නැවිලා පේනවා. මේ ධර්මය ඇහුවට බලන් ගියාම ආය අර මොහොයේ මෝඩ ගමනකුත් ඒ ගමන් යනවා. එතකොට කරන් තියෙන්නේ
නෑ ඒක තේරුම් ගන්න. දැන් සම්මා දිට්ඨිය ඇතිවීම කියන්නේ නිවන් දැක්ක නෙවෙයි. මාර්ගේ පටන් ගන්න තැන ඔය. මාර්ග ඵල ලැබුවා නෙවෙයි.
ඔව් ඔව් සර්. දැන් අමුසේ එතනදී අපි පොඩ්ඩක් හිතන්න ඕනේ නේද මේ මනසින් හදාගත්ත රූපයක් තමයි යන්නේ කියලා.
අන්න හරි. ඒ දැක්ම තමයි සම්මා
දිට්ඨිය. අනේක තමයි අහන්න ගියේ සර්. ඒකයි ඒක.
ඒ කියන්නේ රූපයයි සමුදයයි අත්ංගමේ අවබෝධය ආන සම්මා දිට්ඨිය.
අනේ වැටිලා චුට්ටක් මොහොතක් නැවතිලා මේ මට පෙනුනේ මගේ මනසින් හදාගත්ත රූපයක් නේද කියන අදහස අරගෙන හුවට කමක් නැහැ. නමුත් එහෙම නැතුව
දැන් මතක තියාගන්න ඔහම බලන්න පුළුවන් සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාට විතරයි. ධර්මයක් අහලා දැනගත්තු කෙනාට විතරයි. ඥානතෝ පස්සතෝ. ඒක ඥානතෝ පස්සතෝ තියෙන කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණයක් දේශනා කරන්නේ. එහෙම නැති කෙනාට නෑ. නෑ අඥානතෝ න පස්සතෝ.
එහෙම නොවනනම් සර් ඉන්නේ ඉන්නවා කියලා හිතාගෙන මුලා වෙන්න යන්නේ. නමුත් ඒක තක්කාල සිහි කරගන්න ඕන මේ මානසින් හැදුව රූපයක් නේද කියන එක.
ඒ මුලාව වෙන්නේ අපේ පරණ පුරුද්දට. හරි. ඒකට සිහියයි නුවණයි පිළිතන වෙලාවට මුලා වෙන්නේ නෑ. හැබැයි සිහියයි නුවණයි පිළිගන්න පුළුවන් ධර්මය දැක්ක දැනගත්ත දැක්ක කෙනාට විතරයි. වෙන කෙනෙකුට බැහැ. හරි. එහෙම කෙනා ඒ දකින මොහොතට ආර්ය මාර්ගේ වඩන. දකින්න නැති වෙලාවට සසර යනවා.
ඒක තමයි සිතන්නේ. අර මුලාවේ එදීගෙන බණ ඇහුවොත් ඒක වෙච්චර
නැහැ. එහෙම හිතන්න එපා. දැන් මුලාවේ ඉඳන් තමයි බණ අහන්න වෙන්නේ.
මුලාව කඩාගෙන බණ අහන්න
ඕන නැහැ. මුලාව කඩාගෙන බණ අහන්න පුළුවන් නම් බණ අහන්න ඕනේ නැහැ. ඕනේ නැහැ. ඒකට කතං කරණීය. ඒක ඔහම මුලාවෙන් මිදලා මෙනෙහි කරන්න පුළුවන් ධර්මය අහලා දැනගන්න. හැබැයි අපි ඉන්නේ මුලාව. ඒ හින්දා තමයි දැන් සේක පුද්ගලයා කියන්නේ ඕකයි. සේක පුද්ගලයායි පුතග්ජනයාගේ වෙනස. පුතග්ජනයාට ඔහම දෙයක් දකින්න බෑ. සේක පුද්ගලයාට හැකියාව තාම රැවටෙනවා. තාම ලෝකෙට අහු වෙනවා. හැබැයි යට දකින්න පුළුවන්කම තියෙන මෙන්න මේකයි නිවන් මාර්ගය. එයා මාර්ගේ වඩනවා ටික ටික. රහත් වෙලා නැහැ. ඒ වුණාට රහත් වෙන මාර්ගයේ ඉන්නවා. මාර්ගඵල වැඩෙනවා. සිහිනුවන සරින් සරේ දිනවා. හැමතිස්සෙම පිහිටනවා නේද? සිහිනුවන පිහිටන වෙලාවට එයාට පේනවා. ඔය රවට උනාට මේක නේද පොත. අපි අර හීනයක් දැකලා හිටියට හිටපු ගමන් නැගිටිනවා. පොඩ්ඩක් අවදිලා බලනවා. ආවේ දැක්කේ හීනයක්. නුවණින් පෙන්නනවා. අන්න එයා තමයි මාර්ගය යන කෙනා. දිගටම නිින්දේ ඉන්නේ. දිගටම නිින්දේ ඉන්නේ පුතග්ජනය. ලෝකෙට අහු වෙලා මාරයට අහු වුණා කියන්නේ ලෝකෙට අහු වුණා. ඒකත් වැදගත් අනිත් ඒවත් වැදගත්. ඇහත් වැදගත් රූපයත් වැදගත් විඥානයත් වැදගත්. පස්ස පච්චයා කියලා ඇති වෙන ටිකක් තියෙනවා වේදන. ස්පර්ශය හදන්නේ කවුද? ස්පර්ශය හදන්නේ කවුද? ඔයලා බලන්න. අස්ස නිරෝධය තමයි මේ ආර්ය මාර්ගය කියන්නේ. අනිත් දෘෂ්ටි ඔක්කොම ස්පර්ශයෙන් ඉන්නේ. පස්ස පච්චය. ආර්ය මාර්ගය ඔසේක පුද්ගලයා කියන්නේ දැන් ආර්ය මාර්ගය වඩන්නේ එයා දන්නවා. එයාට දැක්මක් තියෙනවා. එයාට අචල ශ්‍රද්ධාව තියෙනවා දැන් ධර්මයේ ගැන. පේනවද? එයාට තමයි සෝවාන් කියන්නේ සෝවාන් වෙන්නේ එයා. සම්මා දිට්ඨිය තියෙනවා ධර්මයේ ගැන නිවැරදි දැක්මක්. එයාට ආයි කිසිම සැකයක් නැහැ කවුරු හරි ඇවිල්ලා නැහැ නැහැ හොම නෙවෙයි කිව්වා.
එයා මොලකම තේරුම් ගන්න තියෙනවා.
තේරුම් ගන්න කවුරු හරි මොකක් හරි කිව්වොත් ඔය අර දෘෂ්ටියට වැටිලා නියෝග කියන්නේ කියලා දන්නවා. ලෝකෙට අහු වෙලා නේ ඔය කතා කරන්නේ. ලෝකෝත්තර දැක්මක් නිකන්වත් ඇවිල්ලා නෙවෙයි. නේද? යාට ආයේ ධර්මය ගැන කිසිම සැකයක් නැහැ. ඔක දකින්න නේද? ඔව්. ඒගොල්ලෝ ආයේ අපාගත වෙන්නේ නැහැ. සතර අපාගත වෙන්නේ. ඒ தත්ත්වෙට වැටෙන හැටි දන්නවා. හැබැයි පුරුද්දට අජානතෝ අවස්සතෝ. දකින්නකොට ලෝකෙට අහු වෙලා ඉවරයි. ඒ වුණාට නුවණින් බලනකොට දකිනවා මේ රැවටුණ හින්දානේ අහු වුණේ.
තව ප්‍රගුණ කරගන්න ඕනේ.
ඔව් ප්‍රගුණ කරනවා.
ප්‍රගුණ කරගන්න.
එයා ටිකෙන් ටික ඒක ප්‍රගුණ කරගන්න අවස්ථාව ලැබෙන විදිහ. ඈ? එයාට කියනවා එයා අපාගත වෙන්නේ. නෝකයි දහමක් අහලා තේරුම් ගන්න එකේ වැදගත් තමයි. ඔව් එහෙම කෙනා තමයි සෝවන් වෙන්නේ. එහෙම ඒ කියන්නේ ඥානං පස් ඥානතෝ පස්සතෝ එයා තමයි ආශ්‍රය ප්‍රහාණය කරන්නේ. සබ්බාසව සූත්‍රයේදී ඒක පැහැදිලිවෙනවා. න අඥානතෝ න අපස්සතෝ. අහන දකින කෙනාමයි ආශ්‍රය ප්‍රහාණය කරනවා නම් කරන්නේ. එහෙම නැති කෙනා නෙවෙයි කියලා ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරා. ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් මේවා දන්න දකින්න කෙනාට විතරම. ඥානතෝ පස්සතු. සබ්බාසව සූත්‍රයේ මුල ටික කියවලා බලන්න. ඒ වරංගිය පොත් පැතිනේ නේද? අරෝලා බලන්න. සබ්බාසව සූත්‍රයේ පොත්. ඒක ඉතින් මොකක් බලවත් වෙනවද කියන එක දැනගත්තා කියලා නිවන හම්බ වෙන්නේ නැහැ. මොකක් හරි එහෙම වෙනවා කියලා තේරුම් ගන්නවා. පුරුද්දින්ද තමයි අපි රැවටෙන්නේ. පුරුද්දයි මුලාවයි. හරි. කවුරුල සමහර වෙලාවට නිකන් අත්දැකලා ඇති හීනයක් බලබලා ඉන්නකොට කවුරු හරි ඇහැරෙව්වොත් ටිකක් තරහ යනවා නේ. මොන කරදරයක්ද මේ හීනේ බලන්න දෙන්නෙත් නෑ. මේ වෙලා නැද්ද? ආයි නිදාගෙන තව ටිකක් හීනේ බලන්න හිතෙනවා. හොඳ හීනේ. අපි ආසයි ඕකට ආස්වාදේ. නේද? ඒකට රැවටෙනවා. ඒක තමයි මේ ලෝකෙට වෙලා තියෙන ආස්වාදේ. දැන් අදීනාන පස්සේ විහෙරති වෙන්නේ නුවණින් දකින්නකොට. නැගිටිනකොට නැගිටිනකොට ප්‍රඥාවෙන් අවදි කරනවා. එතකොට අරක ආස්වාදේ විඳපු එකේ ආදීනව ඊළඟට වෙන්නේ. ਉਹ හීනයකට නිරවටලා ආදීන. ඒකට ආදීන විදියට. එතකොට හීන ගැන කලකිරিলা අතාරිනවා. නිබ්බිදා. හ්ම්. ඒ ඔය ලෝකයයි ලෝක කෙලවරයි තමයි වෙන්නේ. ලෝකය මොකද්ද? කෙලවර විතරක් නෙමෙයි ලෝක සමුදය මොකද්ද? කෙලවර කියන්නේ අත්ංගමයි. ලෝකෙ පිහිටන්නේ ඇත්තේ කොහොමද? ඒක තමයි වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය කියන්නේ එකමයි මොන විදිහට කියුවා. සම්මා දිට්ඨිය ආවට පස්සේ කොහෙන් කරකවලා කිව්වත් මේ කියන්නේ මේක. ආතනේ රැවටෙන තැන ලෝකිට අහු වෙන තැන ගැන තමයි ඔය කතා කරන්නේ. පංච උපාදානස්කන්ධ කිව්වත් ඔච්චරයි, කටිච්ච සමුප්පාද කිව්වත් ඔච්චරයි, චතුරාර්ය සත්‍ය කිව්වත් ඔච්චරයි, සමනා දිනේ. තිබුණේ සත්ත පොච්චංග වෙනකන් තියෙන්නේ ඔච්චරයි. මහා ඔබ මේ ගැඹුරු කම්ප්ලෙක්ස් කරගන්න අවශ්‍ය නැහැ. එහෙන් දකින්නකොට වෙනදී පොට්ටක් නුවණ මෙහෙවන. කණින් අහනකොට දකින්න දෙයක් නුවණ මෙහෙවන. ආයතනකින් සංඥාවක් අරන් දුන්නා. ඉතුරු ටික හිතෙන් හැදුවා. ඔන්න ඕක දන්නවනම් ඕක දන්න පුළුවන්. ආයතනයකට පුළුවන් සංඥාවක් අරන් දෙන්න විතරයි. ඒතකොට බුදුහාමුදුරුව සංඥාවට උපමා කළේ මොකක්ද? මිරිඟු. මිරිඟුවක්. ඒතකොට මිරිඟුවට වතුර කියලා හිතනවද නැද්ද කියන එක තමන් අතේ තියෙන එක. පේන්නේ මිරිඟු. වතුර වගේ පෙන්눔 කරනවා. ඒතර ලෝකේ යන කෙනා වතුර තියනවා කියලා හිතනවා. නුවණින් දකින්න කෙනා ওই මිරිඟුව හැටියට බලනවා. පෙන්눔 කිරීමක් විතරයි. ඒක බාහිරේ පණවන්න යන්නේ නැහැ. තේරුණාද? ඔය දේ නේද ඔය අපි සද්දේ ඇහුණා නම් සද්දේ සද්ද සංඥාවක් විතරයි, මිරිඟුවක් විතරයි. ඕකට එළියේ රූපයක් පණවන්න යන්නේ නැහැ. ඒකයි උපමාවෙන් තේරුම් ගන්න. සංඥාව මිරිඟු ස්වභාවයක් විතරයි. පෙන්눔 කරන ගතියක් විතරයි. එනේ විද්‍යමාන වෙන ගතියක් විතරයි. ඒකට දෙයක් එළියේ දෙයක් පණවන්න ගිය ගමන් අහු වෙනවා. සතර මහා ධාතු රූපයක් පණවන්න ගිය ගමන් අහු වෙනවා. ලෝකෙට අහු වෙනවා.
ඒක සතේරුම් ගන්න අර උපමාව බොහොම වැදගත් වෙනවා නේද සර්? දැන් මාස දෙකක තුනක දඩුවෙක් ඔය සංඥාවට ශබ්ද පණවන්නේ, රසවල මේ පණවන්නේ, රූපවල සංඥා පණවන්නේ. මේ අපි තමයි මේ මුලා කරගෙන පණවන්නේ කියන අදහස ගන්න පුළුවන් නේද සර්?
ඒක බලන්න හැබැයි ඒක උපමාවක් විතරයි.
උපමාවක් විතරයි සර්. ඔකට තමයි.
මොකද ඕකෙන් යන්න එපා දරුවා නිවන් දැකලා.
නෑ නෑ නිවන් දැකලා ගතව නෙමෙයි සර්. දැන් එහෙම නැහැ ඉතින්. බල්ලා නිවන් දැක්කෙත් නෑ නේද සර්? මං කියන්නේ උපමාවක් වශයෙන් අපි මේ මුලාවක් වෙලා නේද මේ පනව ගන්න කියන්නේ.
තමට උපමාව විදිහට ගන්න.
උපමාවක් විතරයි.
මොකද්ද මුලා? අර අපි හදන තරම් මුලා වෙන්නේ. අපි දාගෙන තියෙන අද්දකීම් ටික මේකට දාන්න යනවා.
ඔව් මාස 3 දරුවා මාස 2 දරුවා.
හැබැයි
වර්ණ සංඥා විතරයි තියෙන්නේ. අපි මේ මුලා කරගත්ත එක තමයි අපි නැවත අල්ලගන්නේ.
ඔව්.
මුලා කරගත්ත.
මේ මතකයක් ආවත් ඉවරනේ. ඈ? පොඩි කිනාරුන පෙර භවයන්දී මතකයක් ආවත් අපිට
කියන්නේ. නෑ, ඒක තමයි කියන්නේ. ඒ රැවටිීම එතනත් තියෙනවා.
ඒක කියන්න බෑනේ අපේ
අරිත වේදනේ. හැබැයි ඒකයි ඒක උපමාවක් මට්ටමින් ගන්න තිබුණේ. නිතුව පොඩි ළමෙක් වුණා කියලා රහත් වෙන්නේ
නෑ. නෑ, එහෙම නෑ දෙන්න. ඉපදින දවස් දෙකෙන් මරුණ නිවන් දකින්න එපා.
ඔව්. එහෙම වෙන්නේ නෑ.
එහෙම වෙන්නේ නෑ. ඔව්. පෙර පසේදී අකුසල් තියෙනවා.
ඒක තමයි ඒවා නුවණින් ගන්නවා. ඒකට උපමාව උපමාව විදිහට තේරුම් ගන්න ඕනේ. දැන් සංඥාව මිරිඟුව කියුවහම මිරිඟුවේ අදහස විතරයි අපි ගන්නෙ.
ඒක තමයි.
ඒක හැමතිස්සෙම වතුර ගැනම නෙමෙයි. ඒක සංඥාවක් එනකොට ඒකට රූපයක් පණ ඕන එක මිරිඟුවට අහු වුණා කියන මට්ටම. අන්න ඒ තේරුම ගන්න ඕනේ. ඔව්. නිින්ද ගිහින් කියන්නේ මුලාවෙන් නිින්ද ගිහින්නේ මෝහන්ධකාරයෙන් ඉන්නේ මෝහය. මෝහේ ඉන්නවා කියන එකට තමයි නිින්ද ගිහින් කියන්නේ. දැන් අපි ඇහැරලා ඉන්නවා කියුවට අපි මුලාවෙන් වැහිලා ඉන්නේ. කියන්නේ ඇත්ත පේන්නේ. අන්ධකාරයක ඉන්නේ. ප්‍රඥා ආලෝකය දැල්ලුවොත් තමයි ලෝකේ ඇත්ත ඇහිටි දකින්න පුළුවන්.
අර විතරක් නම් අර සින්දු හරියටම හරි මෝහයෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තණ්හා දේශකෝද පාරෙන් නිසා කොහෙද මෙහෙ කියන්නේ හරියටම
ඒවා හරි. ඉතින් එනුවනේ දකුණේ නාට තමයි ඒවා හරියන්නේ. වචන ටික කිව්වට හරියන්නේ
හරියන්නේ
ඔය සින්දුව කිය කියා හිටියට නිවන් දකින්න බෑ සතර පායි නයි යන්න බෑ සින්දුව රස විඳින්න විදිය
ශබ්ද රසයකුත් වෙනවනේ සර්
ඒක තමයි يعني වෙනින් දැක්කොත් නිවන් දකින්න පුළුවන්
ශබ්ද රසයනේ මං කිව්වේ ඒක අන්තර්ගතය අන්තර්ගතය හරිය ශබ්ද රසයනේ මං කියන්නේ අන්තර්ගතය හරිය මොහේ මුලාවල බින්නේ මානෙ මුදම් වෙලා ඉන්නේ
ඉතින් මතක තියාගන්න මේ සංසාරේ යෑමත් Taman ළඟමයි තියෙන්නේ සංසාරේ මිදීමත් Taman ළඟමයි
මෙතන බඹයක් පමණ වූ ශරීරෙත්
ආයතනයක් වැඩ කරන තැනමයි තියෙන්නේ දැන් කවුරු හරි කිව්වෝ මිරිඟුව දිහා බලාගෙන එතන ඉතින් ඒ සතර මහා ධාතුව තියෙනවා නා වතුර වගේ හැදෙන සතර මහා ධාතු ටික තියෙනවා
ඔය වායු වල සතර මහා ධාතු තියෙනවා
නෑ ඔහොම අර කියන්න යනවා දැන් මිරිඟුව පේනවා කාන්තාරේ ගලා ඉන්නවා කියන්නේ ආ එතන ඒ සතර මහා ධාතුව තියෙනවා එතන දැන් ඒක හරිද ඔය වතුර වගේ පේන්නේ එතන තියෙන සතර මහා ධාතුව හින්දා. ඒක පොට්ටක් හරි වගේ පේනකොට තන වරදක් තියෙනවා නේ. අපි දකින්න ඕන මේ පෙන්눔 කරන ස්වභාවය ආයතන වලටයි දෙයක්. එළියේ තියෙන දෙයක් ගැන අපිට කතා කරන්න බෑ. අයි කියන්නේ නැහැ. මොකද මේ ඇහෙන් පුළුවන් ඇහැ හදලා දෙන රූපේ දකින්න විතරයි. ඇහෙන් කවදාවත් බෑ එළියේ තියෙන රූපේ දකින්න.
චෛත්‍යය පෙන්වන්න බෑ.
එළියේ තියෙන කිසිම දෙයක් පෙන්නන්න බෑ මේ කියන එක තේරෙන්න ඕනද
මේ සකස් කරලා දෙන්න දෙයක් තමයි තියෙන්නේ
ඇහැට බෑ එළියේ තියෙන දෙයක් පෙන්නන්න තේරෙනවද මේ කියන්නේ
තේරෙනවා තේරෙනවා
ඇහැට පුළුවන් ඇහෙන් ප්‍රොජෙක්ට් කරලා දෙන අර මේ ලෙන්ස් එකෙන් ප්‍රොජෙක්ට් කරන අර දැන් ෆිල්ම් හෝල් එකේ ලෙන්ස් එකෙන් ප්‍රොජෙක්ට් කරනවනේ තිරේ එතකොට අපි ෆිල්ම් හෝල් එක ඇතුලේ ඉද්දී අපිට පේන්නේ අර තිරේ වැටෙන ටික විතරයි නේද කවදාවත් පුළුවන් ද හෝල් එකෙන් එළිය වෙන දේවල් දැනගන්න? ආ ඒ මට්ටමින් දකින්නේ නැහැ. ඇහැට පුළුවන් මේ අර
මෙතන ප්‍රොසස් කරන
එක විතරයි. ඇහැ තුළට වර්ණ සටහනක් ප්‍රොජෙක්ට් කරන එක විතරයි. හරි? හිතට පුළුවන් ඕක දිහා බලන්න. හිතට බෑ එළිය තියෙන දේක.
බෑ. හිතට බෑ.
දැන් අපි ඉපදුන දවසේ ඉඳන් ওই ෆිල්ම් එක බලබලා ඉන්නේ. නොමිලේ හම්බුනේ. සැබෝවි එකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නා හැබැයි ෆිල්ම් එක කන්ටිනියස්ලි යනවා Tamanට එළියට යන්න දෙන්නේ නැහැ. මේ ජීවිතේ බෝක තමයි. ඒක ඇතුලේ ඉඳන් හිතන ආර ලෝකෙ එළිය වෙන්නේ මේක එළිය වෙන්නේ මේක. තේරෙනවද? එළිය රූප පණවනවා කියන්නේ මොකක්ද? මේ ඇහෙන් බෑ කවදාවත් එළියේ තියෙන දේවල් දැනගන්න. අපිට හිතාගන්න විතරයි පුළුවන්. ආ එළිය මෙහෙම වෙනවා ඇති. අසියුම් කරනවා විතරයි මේ හිතෙන් කියන්නේ හිතා ගන්නවා විතර අනුමාන කරනවා විතර අනුමාන නේද උපකල්පන ඒක ඇත්ත කියලා තමයි අපි ජීවත් වෙන්නේ ඕක තමයි මුලා තේරෙනවා ඇහෙන් දීපු සංඥාව අරගෙන ඉතුරු ටික හිතෙන් හිතලා ඕක එළියේ තියෙනවා කියලා උපකල්පනය කරගෙන ජීවත් වෙනවා ඒකයි කිව්වේ මේ මේ නිින්දේ ඉන්නවා කියලා දැන් ඉතින් ෆිල්ම් එක බලුවා ඇති පොඩ්ඩක් එළියට ගිහින් බලන්න ලෝකෙ තියෙන්නේ මොනවද ඒකට කියනවා බුදුහාමුදුරුවෝ ආයතනයේ ඉක්මවායන් ආයතන ඉක්මවායන් එතකොට තමයි මේ නිවන් මාර්ගය ආයතන වලට අහු වෙලා අපි
මරණ නින්දේ ඉන්නේ මාර්යාගේ නින්දේ
ඒක හරි මාර්යා කියනවා මේවා අයිති මට කියලා ඇහැ රූපේ කන සද්දේ නාසයේ ගන්ධසුවඳ දීව රස කය ස්පර්ශයි ති මට කියලා මාර්යා කියන බුදුහාමුදුරු පිළිගන්න ඕක ඔයාගේ තමයි ඒක. ඔවා පිළිගන්න ඔක්කොම මාර්යාටයි. මාර්යා එක්ක ජීවත් වෙන. එහෙම කිව්වම මට ටිකක් බය වෙනවා. ඔවා පිළිගත්තොත් මාර්යා එක්ක ජීවත් වෙන. ඔවයි මිදුනත් මාර්යාගෙන් මිදෙනවා මාර්යාට අහු වෙනවා. ඔය ටික තමයි නුවණින් දකින්න තියෙන්නේ. මහා දේකුත් නෑ දකින්න. ඕක එකක් හරියට හරි තමන් ඒක හරියට નિවරදිව මේක දකින්න ඕන. මේ මේ මොකද්ද කියලා. එතකොට ඇහෙන් පේන මට්ටම බලන්න අර ෆිල්ම් ස්ක්‍රීන් එක දිහා බලන මට්ටමක් විතරයි. ඒ ස්ක්‍රීන් එකේ ඩියල්ක් වෙනවා කියලා අපිට ගිහින් එතන වතුර අල්ලන්න පුළුවන්. බෑ කියන මට්ටම දකින්න. හරි. එතන ලස්සන මලක් තිබුණා කියලා ඔගේ සුවඳ බලන්න පුළුවන්. බෑ කියන මට්ටම දකින්න. ඇහැට වර්ණ මාත්‍රයක් විතරයි. ඔගයි දිත්තේ දිත්ත මට්ටම් කියන්නේ. ඒ දකින්න දේ අල්ලන්න පුළුවන් කිව්වොත් ලෝකෙට අහුවෙනවා. ඒ දකින්න දේ සුවඳ බලන්න පුළුවන් කිව්වොත් ලෝකෙට අහුවෙනවා. ඔක ඉඹල බලන්න පුළුවන් කිව්වොත් ලෝකෙට අහුවෙනවා. එහෙන් දකින්න දැකීම් මාත්‍රයක් පමණයි.
වර්ණ සටහනක් පමණයි මනෝ විඥානයේ රූප බනෝ.
ඒකත් සංඥා මාත්‍රයක් විතරයි. ඒක ආයේ තව කිසිම ආයතනකින් අත්දකින්න බෑ. අල්ලන්න බෑ, සද්ද අහන්න බෑ, ගඳ සුවඳ බලන්න බෑ, රස බලන්න බෑ. තේරෙනවද? හැබැයි අපි දෙයක් දැක්කහම එහෙමද හිතන්නේ? ඕක අල්ලන්න පුළුවන්, කන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන් නේ.
එහෙම සර් හිතනවා නෙමෙයි, හිතෙන්නේ නැවනේ සර් පුරුද්දට සංසාරේ.
ඒක තමයි දැන් අඩු ගානේ එහෙම හිතෙන්නේ මෝඩකමට කියලාවත්.
මෝඩකම
දකින්න නුවණ ඇති කරගන්න.
මෝඩකමම තමයි.
ඒ නුවණ ඇති වුණා නම් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. රැවටුණාට කමන්නේ, පුරුද්දට රැවටුණාට ප්‍රශ්නයක් නැහැ. තමන් නුවණින් බලන මොහොතට පේනවා නම් මේක අහු වුණා, රැවටුණා,
මේ මෝඩකම වුණා,
මෝඩකම වුණා කියලා දකින්න පුළුවන් අය ඥානතෝපස්සතෝ කියන කෙනා. දැන් අහපු දේ නුවණින් හිතපු කෙනාටයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඕක අහලා නුවණින් දැක්කේ නැති කෙනාට ඒක ගැන අදහසක්වත් ගන්න බැහැ. හරි. ඕක තමයි මේ බුදුදහමක් අහන්න ලැබුණ එකේ ඒක ක්ෂණ සම්පත්තියක් කියන්නේ.
මේ
මේ අතින් බණක් කාලා ඔය දේ දැනගන්න බෑ නේද? මේ සාකච්ඡා කරලා තමයි දැනගන්න තියෙන්නේ. ඒක ඉතින් තමන්ගේ අඩුපාඩුවක් මිසක් ධර්මයේ අඩුපාඩුවක් නෙවෙයි කියන එකක් මතක තියාගන්න. මොකද අපි නැත්තම් ඔය හාමුදුරුවන්ට බණ ඉන්නගා. අපිට මේක කියා දෙන්න කියලා. එහෙම කරන්න යන්න එපා. මේ තියෙන අඩුපාඩුව හින්දා අපිට මේක තේරෙන්නේ.
ඔව් සර්, පම්සලින් ඉස්සෙල්ලා අම්මලතක ගිහිල්ලා
නමුත් ඔය වචන ටික කියලා තියෙනවා. ඔය වචන ටික අහලා නැහැ කියලා අපිට කියන්න බෑ. අපි තේරුම් ගත්තේ නැතුව. හරි. මේ අහලා නැති වුණත් අපේ වැරද්දමයි. අපි මේ ත්‍රිපිටකේ තියෙන අපිනේ කියවන්නේ.
ඔව් සර්.
මේ සූත්‍රයේ ඕන තරම් තියෙනවා මහා සලායතින්ද සූත්‍රය. කියෙවෙ නැත්තම් කාගේද වැරද්ද? ආ මට ඕක කවුරුවත් කියා දුන්නේ නැහැ කිය කියා බැන බැන හිටියට වැඩක් නැහැ. Taman තමයි දැනගන්න.
එකසෝර
අදවත් ගිහි සූත්‍රය වගේන කියමන.
දැන් සමුකුත් තේරෙන්නේ නැති වුණත් අපේ දෙමෝපිතක පුංචි කාලේ ගිහිලා නමෝතස්ස භගවතෝ ගාතාව කියලා ඒ පැත්තට යොමු වෙච්ච හින්දානේ අපි මේ දැන් මේ ගමන යන්නේ. පන්සල්
ගිහින් දැන් මේවා
පන්සල් ගිහින් දැන් මේ ගමන යන්නේ.
ඔවා ටිකෙන් ටික ආපු දේවල් ඔය. අනිදී එනේ දේවල් නෙමේ අපිට ධර්මයක් අහන්න ලැබෙන්නේ නිකන් නෙමේ ඒවට හේතු කාරණා යෙදු නැහැ. නේ? අපි මීට කලින් ගණ අහලා ඇති. සංසාර නේද? ඒ කාලේ තේරුම් ගත්තු නැති හින්දා තාම ඉතින් ඉපදිලා ඉන්නවා. ඔව්. නැ මෙහෙම එකක් තියෙනවා. ඔය බණම ඇහුණත් අපේ නුවණ වැඩිලා නැත්නම් ඕක තේරෙන්නේ නැහැ.
ඔව්. සමහර කවි පුජයන් මහන්සියෙක් දැන ඇහුවත් දන්නේ නැහැ. එමේ කියක්.
ඒක තමයි.
අපේ මෝඩකමට අපිට තේරුන්නේ නැහැ.
හොඳයි. එහෙනම් දැන් මේ සතුට වෙන්න පුළුවන් මේ කාලය තුල අපේ සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙනවා කියන්නේ මහානිසංස කුසල් සම්භාරයක් රැස් වෙනවා. මහානිසංස කුසල් කියන්නේ ඒවා යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ප්‍රතිඵල දෙන්න ශක්තියක් තියෙන බලවත් කුසල්. කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධාවක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සැනගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා බෙන් බලාපොරොත්තු ඉන්නා මේකින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේකින් හේතු වාසනා වේවා ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතේ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතේ ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතේ පින් රැස් කරගත් විලාක කරන ප්‍රාර්ථනා හරියන අපේ හොඳම ප්‍රාර්ථනාව ඉන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිවාණපත්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා මා මේ බාල සමාගම ඒ වගේම මේ ධර්මයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේකින් හේතු ආසනාවයි සතන් සමාගම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ප්‍රාප්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ප්‍රාප්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ප්‍රාප්තිය යෝගයෙන් මේ අවිද්‍යාවෙන් ඇත්ත ඇටියට නොදන්න කමින්ද අපි කරන සංඛාර ඒ සංඛාරවල ලක්ෂණේ තමයි සබ්බේ සංඛාරා අනිච්චාති අනිත්‍යයි. ඒ වගේම අපව දුකටපත් කරන දුක්ඛාති. මේ බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සේ. එතකොට මේ මුලාවෙන් හදාගත්තු සංස්කාර ගැන කලකිරිලා අතාරිනවා. එතන ඉබ්බින්දති දුක්ඛේ වහින්දින දුක කලකිරිලා අතාරිනවා. එතන ඉබ්බින්දති දුක්ඛේ ඔක තමයි නිවනට මාර්ගයේ සමඟ වූ සිද්ධිය. ඒ වගේම මේ හිතට අරමුණු වෙන ධම්මතා සේරම සබ්බේ ධම්මා ඒයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්මයි. ඕක ඇත්ත ඇටියට තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට මුලාවෙන් ඇති කරගත්ත දුක කලකිරීලා අකාරිනා තනිබ්බින්දති දුක්ඛේ ඔක තමයි නිවනට මාර්ගයේ සම්බුදු විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනිබ්බින්දති දුක්ඛේ සම්බුදු විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වානෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වානෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 එතකොට ආයි ලබන බදාදා 11 වෙනිදා හවස 4ට පිටිගල හඳුරන්නේ බාන ඊළඟ සෙනසුරාදා වැඩසටහන නැහැ ඊට පස්සේ 21 වෙනි සෙනසුරාදා උදේ 8:00ට බණ පටන් ගන්නවා වලස්සුන්ගේ ගුණරත්න ස්වාමීන් වහන්සේ හරි